නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ
සාදු
අවස්ථාවට
සාදු
සම්බන්ධ වෙලා
සිත.
ඉන්න පින්නතුනි, අදත් අපිට යම්කිසි වෙලාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා පොඩි කතා බහකේ දෙන්න. මේ ප්‍රතිපදාව සම්බන්ධ කරගෙන පොඩ්ඩක් කතා බහක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවේ මට හිතුණා මෙන්න මේ විදිහේ කතාවක් කියන්න. මොකද්ද අපි මේ ලෝකේ විවිධ දේවල් පිටිපස්සේ හොයාගෙන යනවා. විවිධ දේවල් ලං කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ පරීක්ෂණයේ සෙවිල්ල කාකා තුලත් ඇති. ඉතින් ඒ විදිහට හොයාගෙන ගියාට මොකද අපි මේ හොයපු නැති ටිකකුත් අපිට හම්බු වෙලා තමයි මේ සෙවිල්ල ගොඩක් දුරට අවසන් වෙන්නේ. හොයාගෙන ගියපු ටිකම විතරක් නෙමෙයි, හෙව්ව නැති ඒවත් හම්බු වෙනවා. ඒ විදිහෙත් සොයා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ සෙවිල්ලක් තමයි අපි කරන්නේ. අපි තොම මේ විදිහට අපි හැම දෙනාම කැමති, සැපට කැමති, දුකට අකමැති, දෝකනේ ස්වභාවේ. එතකොට කෙනෙක් අන්න සැප හොයාගෙන යනවා. සැප හොයාගෙන යනවා. ඉතින් සැප හොයාගෙන ගියාට මොකද, සැප විතරක් තෝරලා බේරලා ගන්න උත්සාහ කරාට මොකද, ඒ සෙවිල්ලේ පමණටම දුකකුත් අන්තිමට හොයාගෙන තමයි මේ ගමන අවසන් කරන්නේ, කෙලවර කරන්නේ. ඒ විදිහේ යථාර්ථයක් අපිට නැවත නැවත දකින්න පුළුවන්. මේ විදිහට සැප හෙව්වා, සැප පමණක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් අන්තිමට යම්කිසි විදිහක දුකකුත් හොයාගෙන, දුකකුත් ලං කරගෙන මේ ගමන අවසන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ යථාර්ථයක් මේ ජීවිතය තුළ තියෙනවා. එතකොට මේ යථාර්ථය දකින කෙනෙක්, මේකේ ආදීනව ස්වභාව දකින කෙනෙක් අනේ යම් කිසි විදියක උනන්දුවක් උත්සාහයක් ඇති වෙන්න පුළුවනි මේකෙන් පොඩ්ඩක් දුරස් වෙන්න, මේකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න, මේක නිකන් එපා කියලා කියන් වගේ උනන්දුවක් උත්සාහයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ හොඳ මේ එපා කියපු අවස්ථාවක් පිළිබඳ කතාවක් තමයි මට අද ඉදිරියෙන් තියාගන්න හිතුනේ. මේ කතාවේ සිදුවීම පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ අනුරුද්ධ හාමුදුරුවෝ සම්බන්ධ කතාවක් තමයි තියෙන්නේ. එතකොට ඔය අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ, ඒ වගේ ස්වාමීන් වහන්සේලා නිතර නිතර මෙන්න මේ වගේ දේවල් වලට අහු වෙලා තියෙනවා. ඔය හොඳට කාපු බීපු කට්ටියනේ, ඉතින් කාලා බීලා හොඳ පුරුද්ද තියෙනවා, ඒ ලැබීමක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඉබේම ගැලපිලා එනවා. ගැලපිලා වට මොකද ඉතින් අර බාරගන්නේ නැහැ. බාරගන්න ඇති වුණාට අන්තිමට කොහොම හරි කැරකිලා ඇවිල්ලා ශික්ෂාපදයක් පැනවිලා දැන් ඉතින් මේ කාලේ පැවිදි දන් කරන කට්ටිය තමයි ඒවා දරාගෙන ඉන්න වෙලා තියෙන්නේ, ඒවට අහු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි එන්නේ වගේ පොඩි කතාවක් ශික්ෂාපදයක් යන්න නැහැ මේක පිටිපස්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට, අනුරුද්ධ ස්වාමීන් වහන්සේට නිතර නිතර මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ පෙරේතකම නිසාමද කොහෙද, නිකන් ඒ චරිත නිකන් අමුතු ආකර්ෂණයකුත් දනවනවා. ඉතින් කොහොමාරි වේවා, ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර ගෝසිකාරාමය කියන යම් කිසි ආරාමයක වැඩ වෙසෙන කාලයක්. එතකොට පිණ්ඩපාතේ එහෙම ගිහිල්ලා වෙන 8-9ට වගේනේ පිණ්ඩපාතේ යන්නේ සාමාන්‍යයෙන්. 8-9ට වගේ පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ කරලා දානේ වළඳලා ඉවර වෙලා අන්න මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්න ඒ ආරාමේ යම් කිසි පිටමු කැලෑරොද්දක්, විවේක ස්ථානයක් වගේ තැනකට ගිහිල්ලා ඉන්නවා. දිවා විහරණය කියලා කියන්නේ අර බත් මත එනවනේ. සාමාන්‍ය ඔය එක වේල කෑම එනවා අමුතු බත් මතක්. මොකද හේතුව අර ශරීරේ එකපාරට ආහාර දැම්මහම තියෙන අමුතු බත් මතක් එනවා. එතකොට ඒ බත් මත මග ඇරෙන්නත් එක්ක පොඩ්ඩ විවේකයෙන් වැඩිය කය වෙහෙසවන්න නැතුව ඔලුව වෙහෙසවන්න නැතුව වගේ ඉන්න අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී සඳහන් වෙනවා මේ මනාප කායික නිම්හාන රතී කිව්වහම පොඩ්ඩක් අහලා ඇති. සමහර විට එහෙ යන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියත් ඇති. එහෙම කට්ටිය ඉන්නවනේ. නිම්හාන රතියට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් එහෙම එක්කෙනෙක් දවසක් මං හම්බෙලා මං කිව්වා අයියෝ නිම්හාන රතියට ගිහිල්ලා වැඩක් නැහැ. ඊට වැඩිය උඩ තියෙනවානේ පරනිම්මිත වසවර්තියට. ඒකට තමයි යන්න ඕනි කියලා. එතකොට කියන අපෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා යන්න ගියා. ඉතින් එන්න එහෙම නිම්හාන රතියේ කට්ටියක් ඇවිල්ලා මේ දේවතාවියෝ පිරිසක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අනුරුන්ද හාමුදුරන්ගේ පොඩි නෑකමකුත් තියෙනවා ඔය පැත්තේ කට්ටියකට. ඉතින් කොහොම හරි වේවා ඔන්න විදිහේ දේවතාවියෝ ටිකක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට හොඳට වන්දනා කළා. ඒ විදිහට ගෞරව කළා. එකක් පස්සකින් හිට ගන්නවා. සාමාන්‍යයෙන් දේවතාවෝ එන්නේ රාත්‍රියට කියලා තමයි අපි අහලා තියෙන්නේ. මේ වෙලාවේ නම් කොහොම හරි දවල්ම ඇවිල්ලා මොකක් හරි විශේෂිත ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් හදාගෙනද කොහෙද ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා එහෙම හිටගෙන මේ විදිහ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කියන්නේ? මේ ස්වාමීන් වහන්ස අපි මෙන්න මේ විදිහේ තුනකට අධිපතිකම් කරනවා. අපේ නාම මෙහෙම මනාපකායික දේවතාවියෝ විදිහට තමයි අපි වඳුන්නන්නේ. අපි තුන් ආකාර තුනකට දේවල් තුනකට අධිපතිකම් කරනවා මේ දිව්‍ය ලෝකේ. මොනවාද දේවල් තුන? යම් කිසි මනාප කැමති පාටක් තියනවාද ඒ පාටට අපි අධිපතිකම් කරනවා. යම් කිසි විදිහක මනාප කැමති ස්වරයක් තියනවාද ඒ ස්වරයට අපි අධිපතිකම් කරනවා. යම් කිසි විදිහක මනාප කැමති සැපයක් තියනවාද ඒ සැපයට අපි අධිපතිකම් කරනවා. ඔන්න ඒ විදිහ දේවල් තුනකට අපි අධිපතිකම් කරනවා කියලා මෙන්න මේ ස්වාමීන් වහන්සේට කියනවා. එතකොට ඔහොම කිව්වහම මේ හාමුදුරුවෝ හිතෙන් කල්පනා කරනවා, අනේ එහෙනම් මේ කට්ටිය මේ නිල් වේවා, මුන්ගේ සිරුරු නිල් වේවා, නිල්වන් බවින් පිරේවා, ඇඳුම් නිල් වේවා, නිල් පළඳන ඇත්තෝ වේවා කියලා ඔන්න ඒ විදිහට යම්කිසි හිතවිල්ලක් හිතට නගා ගන්නවා. ඉතින් ඒ හිතවිල්ල ආව විතරයි මොකද වෙන්නේ? අන්න අර දේවතාවියෝ ටික යම්කිසි විදිහක නිල් වන් නිල් ඇඳුම් නිල් පළඳනා ඇති නිල ස්වභාවයකට පත් වෙනවා. ඊට පස්සේ මේ හාමුදුරුව ආපහු කල්පනා කරනවා මේ පිරිස රන්වන් වේවා. ඔන්න මොකද වෙන්නේ? රන්වන් වේවා කියලා හිතුවා විතරයි රන්වන් රන් ඇඳුම් රන් පළඳනා ස්වභාවයක් මේ පිරිසට මතුවෙලා එනවා. අර මේ අධිපතිකම තමයි මේ පෙන්නන්නේ. මේ අවශ්‍ය විදිහක අධිපතිත්වයක් දරන්න පුළුවන් කියන අදහස තමයි ඔය දෙන්නේ. ඊට පස්සේ මේ අනුරුද්ධ හාමුදුරුවෝ හිතනවා මන්නේ මේ පිරිස ලේවන් වේවා. ඔන්න මොකද වෙන්නේ? ලේවන් වේවා කියලා හිතුවාම ලේවන් ලේ ඇඳුම් ලේ පළඳනා ස්වභාවයක් මතුවෙලා එනවා. ඊට පස්සේ ආපහු හිතනවා මේ පිරිස සුදුවන් වේවා. එහෙම හිතුවාම මොකද වෙන්නේ? අන්න සුදු ස්වභාවයක්, සුදුවන්, සුදු ඇඳුම්, සුදු පළඳනා ස්වභාවයක් මතුවෙලා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් වැඩේ නැගලා යනවනේ. ඊට පස්සේ මේ දේවතාවියෝ ටික අන්න සමහරෙක් ගීත ගායනා කරනවා. සමහරෙක් නර්තන ඉදිරිපත් කරනවා. තව සමහරෙක් අර නර්තනයේට ගීත ගායනයේට හරියන විදිහට සංගීත රාව පවත්වනවා. එතකොට ඔහොම ওই විදිහට සංගීත රාව ගීත ගායනා නැටුම් ඉදිරිපත් කරනකොට අන බොහෝම මියුරු සංගීතයක් ඇහැට ප්‍රිය නැටුමක් කනට මියුරු ගායනයක් ඉදිරිපත් වුණා පැවැත්වුණා කියලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඔහොම වුණහම ටිකක් කළ යනකට ඔන්න අනුරුද්ධ හාමුදුරුවන්ට තේරෙනවා දැන්නම් වැට පැන්නා. දැන් වැඩේ පොඩ්ඩක් out of control. ඉතින් ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? S දෙක යටට හෙලා ගන්නවා. යට හෙළූ S ඇතිව සිටිනවා. දැන් අරගොල්ලෝ නටනවා. ගී කියනවා. සංගීත වාදන පවත්වනවා. නමුත් මේ හාමුදුරුව රස විඳින්නේ නැහැ තවදුරටත්. ඉතින් මොකද S දෙක යටට හෙළූ ස්වභාවයක් ඇතුව ඉන්නවා. ඊට පස්සේ මේ දේවතාවියෝ ටික කල්පනා කරනවා. ආර්යයන් වහන්සේ අපව තවදුරටත් ආස්වාද කරන්නේ නැහැ කියලා අන්න මොකද වෙන්නේ? අතුරුදහන් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඔන්න ඔය කතාව තුළ යම් කිසි විදියක සැඟවිලා තියෙනවා මෙන්න මේ කියන සංසාර ගමනත් මේ කියන ප්‍රතිපදාවත්, ඒ ප්‍රතිපදාව හා සම්බන්ධ යම් යම් ගැඹුරු කරුණු ටිකකුත් ඔන්න ඔය කියන පොඩි කතාව තුළ අපිට ඉස්මතු කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට අන්න යම් කිසි විදියක ආස්වාදයක් හොයාගෙන යන පිරිස් ඉන්නවා. එහෙම ආස්වාදයක් මේ ලෝකේ නෑ කියලා අපිට කියන්නත් බෑ. ආස්වාදයක් තියෙනවා. හැබැයි එහා ගැට ගැහිච්ච ආදීනව පක්ෂිකුත් තියෙනවා. ආස්වාද විතරක් ලබා ගන්න ඒ විදිහේ උනන්දුවකින්, ඒ විදිහේ එළවමුකින් ගියාට මොකද? ඉතුරු ටිකත් ඉබේම නොමිලේම හම්බ වෙලා තමයි නතර වෙන්නේ. මේක නිකන් අර 2 in 1 පැකේජ් එකක් තමයි තියෙන්නේ. එකක් හේව්වට මොකද අනිත් එක ඉබේම හම්බ වෙනවා. එතකොට එහෙම හොයාගෙන යන පිරිස් ඉන්නවා. ඒ පිරිස් වලට ඒක තාම ඇති වෙලත් නැති වෙන්න පුළුවන්. ජීවිතේ විඳින්න ඕනේ මේ විදියට හොඳට ජොලියෙන් කල් ගෙවන්න ඕනේ කියන පිරිසෙන් තරන් ඉන්නවනේ. පහුගිය දවසක කෙනෙක් කියනවා මගේ යාළුවෝ ටිකක් ඉන්නවා හැම එකාම කියන්නේ අන්න අර මේ ජීවිතේ විඳින්න ඕනේ. එක ජීවිතයක් මචං ලැබිලා තියෙන්නේ, ඔක කාලා බීලා ජොලිය ඉඳපන් කියන අදහස තමයි තියෙන්නේ. එතන මේ කා මොකක්ද අර ඒ දවසල ඉඳපු ශාස්ත්‍රූන් වහන්සේලා 6 දෙනෙක්ගෙන් කීප දෙනෙක්ගේ අදහස තමයි බුදුන්ගේ සමයේ ඉඳපු කට්ටියගේ කීප දෙනෙක්ගෙම ඔන්න ඔය අදහස තියෙනවා. මොකද්ද මේ 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 මරණයෙන් මත්තේ මේ වෙන මුකුත් නෑ, අවුලක් නෑ, මේ ඉන්න ටික කාලේ කාලා බීලා ජොලි කරලා ඉඳපන් කියන අදහස තියෙනවා. ඒතර ඒ මතවාදී වගේ එකක් අරගත්ත පිරිසුත් ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියට මේ වගේ කතාවක් ගෝචර නොවෙන්නත් පුළුවන්. ඒ වගේ කට්ටියට අපි මේක ගෝචර කරවන්න යන්නෙත් නැහැ. දැන් පහුගිය දවසක පෝස්ටරයක් දිනුවා. මොකද මේ පෝස්ටරේ දැන් මේ දවස්වල පොලිටික්ස් නේ යන්නේ කතා බහ ලොකුවට. පොලිටික්ස් වල කියනවා මොකද්ද අවුරුදු 73ක සාපේ කියලා ඕමනේ යන්නේ, ඔය වගේ කතන්දරනේ යන්නේ. ඉතින් ඕක හා සම්බන්ධ පෝස්තරයක්. එතකොට ඒ පෝස්තරේ තියෙන්නේ මොකද්ද? මේ දැන් ඔය බලේ ඉඳපු බලේ ඉන්න මූණු ටික තියෙනවානේ. එන්නේ මූණු ටික ඔක්කොම දාලා හදලා තියෙනවා මේ ෆිසික්ස් පන්තියක පෝස්තරයක්. එතන ෆිසික්ස් පන්තියක සාමාන්‍ය ෆිසික්ස් කියන්නේ ටිකක් නිකන් ඔළුව මෙහෙවලා පොඩ්ඩක් ඉගෙන ගන්න, ඉතින් වෙහෙසක් දරන්න ඕනේ වගේ විෂයක්නේ. ඒතර කියනවා දැන් අන්න රූප ටික මූණ ටික දාලා කියනවා දැන් මේ ගොල්ලෝ තවදුරටත් මේක කරයි කියලා ඕගොල්ලන්ට හිතෙනවා නම් ඕගොල්ලෝ මේ පන්තියට එන්න එපා. මොකද හේතුව මේ විෂය ඉගෙන ගන්න තරම් මොලයක් ඕගොල්ලන්ට නැති නිසා. එලා අන්න ෆිසික්ස් පන්තියක බෝස්සරයා. ඒ වගේ පෝස්තරයක් තමයි අපිත් ගහගෙන ඉන්නේ. මොකද්ද තවදුරටත් කකා කකා යන්න දෙයක් තියෙනවා කියලා හිතනවා නම් මේ පන්තියට එන්න එපා. ඒකට තාම කල් මදි. මේ මේ විෂය තේරුම් ගන්න තාම මදි. ඒ හින්දා තව ටිකක් කාගෙන කාගෙන යන්න. කාගෙන කාගෙන යනකොට දන්න දවසක ඒ මේ කියන විෂය තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මතු වෙලා එන්න පුළුවන් කියලා ඒ කන කට්ටියව නවත්තන්න ඕනේ නැහැ. දැන් මේ වගේ ප්‍රතිපදාවකට අන්න කෙනෙක් යම් කිසි විදිහක හැරෙනවා. අර විදියට මේ ලෝකෙ දිහා බැලුවාම මනාප පාට, මනාප ස්වරයක්, මනාප සැපයක් අන්න මතු කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒකට පෙරේතකමකුත් නැතුවම නෙමෙයි, පෙරේතකමකුත් තියෙනවා. තිබුණාට මොකද මේකේ ආදීනව පැත්තක් තියෙනවා. අන්න එතන තමයි තියෙන ගැටලුව. ඒක තමයි තියෙන අවුල. දැන් ඔය අපි හිතමු හොඳ කාර් එකක් අරගත්තා. කාරයා ගත්තාම අම්මෝ ඉතින් ඕකමනේ උදේ ඉඳලා හවස වෙනකන් කල්පනා වෙන්නේ සති දෙක තුනක් යනකන්. එතකොට ඒකට මොකක් හරි අනතුරක් වුණොත් මොකද වෙන්නේ? දැන් ඔය ටෙස්ලා කට්ටියට කට්ටිය ඉරිසියයිනේ. ටෙස්ලා කාර් තියාගෙන ඉන්න ගාන ඉතින් මොකද කරන්නේ? අර යන ගමයි යතුරෙන් හුරගෙන යනවා. එතකොට එහෙම හිරීමක් තමුන්ගේ අලුත්ම කාර් එකේ තියෙනවා දැක්කහම මොන වගේ වෙහෙසක් දෙන්නේ? ඔන්න ඔය විදිහේ අමුතු දෙපැත්තක් හෝක තුල සැඟවිලා තියෙනවා. එතකොට අර විදිහට යම් කිසි විදියක ආස්වාදයක් හොයාගෙන යන්න පුළුවන්. පෙරේතකමකුත් තියෙනවා. නමුත් ඒහා ගැට ගැහිච්ච ආදීනව පැත්තකුත් තියෙනවා. අන්න කෙනෙක් ඒ ආදීනවේ දකිනවා නම් එයා අර පෙරේතකම තියාගෙන හරි මේක කකා කකා ගියාට හරියන්නේ නැහැ කියන අදහස ටික ටික එයාට මතුවෙලා එන්න පුළුවන්. ඒතර එක්තරා විදියක හොඳටම පෙරේතකම තියෙන කට්ටිය තමයි මේ ආදීනවයත් දකින්නේ. ඒ හොඳට විමසුමක් තියෙන කට්ටිය තමයි මේ ආදීනවයත් දකින්නේ. හැබැයි ඒක දැකලා අනේ යම් කිසි විදිහක හිතලා කල්පනා කළා මේ විදිහේ බිම බැල්මකට, අර යටහෙළූ ඇස් කියන්නේ යටහෙළූ ඇස් ඇති ස්වභාවයකට යොමු වෙනවා. පෙරේතකම නැතුව ඕක කරලා වැඩකුත් නැහැ. ඔය පෙරේතකම නැහැ කී කී ඉන්නවා, ඉන්න කට්ටිය ඉන්නවා නේද? පුදුම පෙරේතකමක් තියෙන්නේ. නිකන් නැහැ කියාගෙන ඉන්නවා. අර අර ඒ දවස්වල අර කතාව, ජාතක කතාවකත් තියෙන ඔහොම කේස් එකක්. මොකද්ද? අන්න මේ බ්‍රාහ්මණ තරුණෙක් ඉන්නවා, මේ කාන්තාවන්ට ආකර්ෂණයක් නැත. නැහැ, එහෙම එකක් මුකුත් නැහැ. එහෙම ඇඟීමක් නැහැ කියලා. ඉතින් ඕම ඉන්දියාවේ මොකද මේ බ්‍රාහ්මණ තරුණෙක් හරි මේ රජකමට රජ 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 වෙන්න යන කුමාරයා. ඉතින් කොහොම හරි ඔන්න ඕම ඉන්දියාවේ මොකද අන්න යම් කිසි කාන්තාවක් අර ස්කොට් කෙනෙක් වගේ ඇවිල්ලා, යම් කිසි රාගික කාන්තාවක් ඇවිල්ලා මේ තරුණයාගේ රාගය අවුස්සනවා. රාග හැඟීම් එළියට ගන්නවා. ඒ කෙලෙස් අවුස්සලා අර ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? අර නෑගී කී ඉඳපු තැනත්ත දැන් මේ කොච්චර රාගෙන් ඇවිස්සුනාද කියනවා නම් අන්න ඒ නුවර, ඒ රටේ ඉන්න පිරිමි මරන්න කියලා නියෝග කරන නියෝගිකුත් දෙන ගාන්න ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව? අන්න අර කාන්තාව ඉන්න රටේම ඉන්න එවුන් මගේ කරගෙන අන්න පිරිමියෙක් නැති ගානට හදන්න තත්ත්වෙට වර්ධනය වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අර නෑ කියන එකේම අනිත් පැත්ත තමයි ඔය තියෙන්නේ. එකම කාසිය දෙපැත්ත තමයි තියෙන්නේ. ඔය අන්ත දෙකට තමයි දෙපැත්තට ගිහිල්ලා වැටෙන්නේ. එතකොට යම් කිසි විදියක ඒ පැත්තට කැමැත්තක්, ඒ පැත්තට ආසාවක්, ඒ තියෙන ආකර්ෂණයක් තියෙනවා. තිබ්බට මොකද ඊට වැඩිය එහාට පොඩ්ඩක් පෙනෙනවා. මෙන්න මේ අනුරුද්ධ හාමුදුරුව දැක්කා වගේ කැමති පාට, කැමති ස්වර, කැමති සැපනම් තියෙනවා තමයි. නමුත් අන්න යට හෙළූ ඇස් ඇතුව යම් කිසි විදියක වෙනස් ස්වභාවයකින් කල්ගත කරනවා. මොකද ඒකට හේතුව අන්න දැන් මල පැන්නුම්, ඉරි පැන්නුම් ගියා කියන යම් කිසි හැඟීමක් මතුවෙලා එනවා. ඉතින් අවස්ථාවේදී මොකද කරන්නේ? පොඩ්ඩක් හිත ඈත් කරගන්නවා, හිත දුරස් කරගන්නවා මේ යන කතන්දරේ. එතකොට මොකද වෙන්නේ? අන්නේ දුරස් හිත නිබේම යම් කිසි පණිවිඩයක් දෙනවා. අර මනාප පාට ස්වර සැපයන් අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා. ඒගොල්ලන්ට තවදුරටත් රඳන්න බෑ. මොකද හේතුව යට හෙළූ ඇස් ඇති ස්වභාවය නිසාම අන්න අපව තවදුරටත් ආස්වාද කරන්නේ නෑ කියන අර්ථය ගැලපිලා එනවා. ඕක තමයි මේ ගමන, ඕක තමයි මේ ප්‍රතිපදාව. එතකොට සම්පූර්ණ පෙරේතකම නැතුව ඇවිල්ලා ඔය කට්ටිය කියනවනේ, අනේ ඉතින් පැවිදි දන්නම් අපිට කරන්න බෑ, අපිට තාම පෙරේතකම තියෙනවානේ, අපි ඉතින් තාම ඒවට ඇලිලානේ. නෑ, මේ පැවිදිකම් කරන කට්ටියත් හොඳට කන්න බොන්න පෙරේතකම තියෙන කට්ටිය තමයි ඉන්නේ. ඔය කාගන්න බැරුව කරනවා කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ නිකම් මේ ගන්නයි ගවා ගන්න බැරුව රජුන්ට අහුවෙයි කියලා ඒ එහෙමත් නෙමෙයි. මේක හොඳට කා ගන්නත් පුළුවන්, පෙරේතකමක් තියෙනවා. නමුත් අන්න යට හෙළු ඇස් ඇතුව ඉන්නවා. මොකද හේතුව? මෙන්න මේකේ ආදීනව පක්ෂය දකින නිසා, ආදීනව පක්ෂයක් පෙනෙන නිසා. ඒ දකිනවා නම් ඒ කෙනා හැම වෙලේම යම් කිසි විකල්ප විසඳුමක් හොයාගෙන යන්න පෙළඹෙනවා. විකල්පයක් හොයන්න වෙලා තියෙනවා අමාරුවෙන් මුත්. ඉතින් ඒ විදිහේ සෙවීමක් පරීක්ෂණයක් තමයි මේ අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් මේ කාලේ ආදීනව නම් නිකන් වැඩි වගේ, නිකන් සාමාන්‍ය නිකන් බඩගිනි ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා කියලානේ තියෙන්නේ. ඒතර මේ ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං, පීරි පිටි පෝලිං, ඔය ඉන්න කට්ටියට බණ කියලා බණක් තේරුම් කරවන්න, මේ විදිහ යම් කිසි එදිනෙදා ජීවිතයේ කරදර බාධක ඉක්මවලා හිතන්න යොමු කරන්න හරි අමාරුයි. යම් කිසි විදියක විවේකයක් තියෙන්න ඕනේ මේ කතා බහට. මේක නිකන් අපි මේ නිකන් මේ නිකන් ආවා ගියා මේ එදිනෙදා තොරතුරු නෙමෙයිනේ කතා කරන්නේ. ඒ ටික ඉක්මවලා හිතන්න, හිත මෙහෙවන්න යම් කිසි උත්සාහයක් තමයි මේ දරන්නේ. එදිනෙදා කටයුතු වල බාධාව ඉක්මවලා බලන්න උත්සාහයක්. ඒ ටික තිවිද්දීට එහා ඈත බලන්න උත්සාහයක්. එතකොට ඒ සඳහා යම් කිසි දියක විවේකෙකුත් ඕනේ. මේකනේ අර හරක් හොයනකම් බණ අහන්න එන්න හිතෙන්නෙත් නැහැ. දැන් බණ අහන එක ඔළුවේ තියෙනවා. යන්න ඕනේ කියලා දැන් බෑ, හරක් නැති වෙලානේ. එතකොට හරක් හොය හොය ඉන්නවා. හරක් හොයලා හරක් ටික යන්තම් හම්බුනාම අම්මෝ යන්තම් ඇති, දැන් දරුමල්ලොන්ට බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා අන්න හරක් ටික ගාල් කරලා එනකොට මොකද දැන් ඉන්නේ මොනවා ගීතකින්ද අනේ කල්ලබල හිතකින් එන්නේ. ඊට පස්සේ ඇඟටත් හරි වෙහෙසයි, කන්නත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ওই මනුස්සයට ආහාර ටිකක් දෙන්න, ආහාර ටිකක් දීලා පොඩ්ඩක් විවේක ගන්න දෙන්න. අනේ ඊට පස්සේ බණ කියමු, නැත්තම් වැඩක් නැහැ. වැඩක් නෑ, නිකම් බණ කියන මනුස්සයාගේ කට රිදෙන එක විතරයි වෙන්නේ. ඒ විදිහ පහසුවක් තුලින් තමයි අන්න යම් කිසි විදිහක මේ වගේ කතා බහක් යොමු කරන්න පුළුවන්. මේ නිකන් නිකන් වීලුවෙන් වීලුවෙන් කිව්වට මේක මේ මොඩ කතාවක් නෙමෙයි. ඊට වැඩිය පොඩ්ඩක් එහා ගියපු කතාවක් තියෙන්නේ. මේ කියන දේවල් වල අර්ථය ගොඩදෙනෙට තේරෙන්නෙත් නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් මොකද කියන් කරන්නේ? ඉතින් අර පොඩ්ඩක් ඉක්මෝලා හිතන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියන එක පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. මොකද උපමාවක් කිව්වොත් අල්ලන්නේ අනිත් පැත්ත, අනිත් පැත්ත අල්ලන්නේ. ඉතින් වැඩි වැඩියෙන් උපමා කියනකොට මගේ මෝඩකම් කියලා මටත් හිතෙනවා. නමුත් ඉතින් කමන්නෑ, ඉතින් මටම මම කියාගන්නවා වගේ මම ඉතින් කියනවා. මොකද සාහිත්‍ය කන්නද කියලා නේ කියලා තියෙන්නේ. එතකොට උපමාවක් කිව්ව ගමන් එයා මොකද්ද ඔය ඇඟිල්ලේ බලන දෙයක් තියෙනවා අප්පා, හැම වෙලේම ඇඟිල්ල පෙන්වන්නේ මොකද්ද ඔය කියලා අහනවා. නෑ, ඇඟිල්ල දිගේ අහස දිහා බලන්න ඕනේ. ආ, එතකොට හඳක් තියෙනවා නැත්නම් ආකාශ වස්තුවක් තියෙනවා. ඒ විදිහේ කතා බහක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට යම් කිසි විදියක හිතක විවේකයක් තියෙන්න ඕනේ. අර එදිනෙදා ජීවිතේ බඩගින්න හරක් නැති වෙච්ච ප්‍රශ්න එක්ක බෑ මේක කරන්න. එතකොට ආදීනව ස්වභාවේ වැඩි වුණාමත් අමාරුයි, ආදීනව නැති වුණාමත් අමාරුයි. ඔය දෙක අතර යම් කිසි සමබර අවස්ථාවක තමයි අපිට මේ වගේ කතා බහකට වැඩි වැඩියෙන් සුදුසු වෙන්නේ. ඉතින් අපි හිතමු ඒ විදිහේ ආදීනවයක් යම් විදිහක කොහොමහරි දැකපු කෙනෙක් දැකලා මේ වගේ ප්‍රතිපදාවකට එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වුණත් එතනත්තා මෙන්න මේ ඇටහෙළු ඇස් කියන එක ඒ අර්ථෙන්ම අරගෙන ටික කාලයක් ඉඳියොත් ඒකත් බොහෝ විට කෙටි ගමනක් තමයි තියෙන්නේ. කෙටි ගමනක් තියෙන්නේ. මේ සද්ධාව කියන එක වැඩිකල් පවතින එකක් නෙමෙයි. ටික දවසක් යනකොට එපා වෙනවා. ඊට පස්සේ හිතනවා අයියෝ මෙතන හරියන්නේ නැහැ, වෙන තැනකට ගියා නම් හරි. මේ සරණ ගිල් හරියන්නේ නැහැ, වෙන කාවරි හොයාගත්තා නම් හරි. මේ ශාස්ත්‍රුන් වහන්සේ හරියන්නේ නැහැ, ඥානක්කගාවටවත් ගිල්ල රතු නූලක් බැඳගත්තා නම් හරි කියලා. ඔන්න ඔය විදිහට ඔය සද්ධාව කියන එක වෙනස් වෙනවා. එතකොට අර ඇස් යට හෙලා ගත්තට මොකද ප්‍රතිපදාවක් තියුනේ නැත්තම් වෙන්නේ මොකද්ද? ටික දවසකින් ආපහු ඇස් බෝල කැරකෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගත්තාම අර පරණ පුරුදු කෙරුවාවල් තමයි මතක් වෙලා එන්නේ. එතකොට ඔන්න ඔය ඔය කොටසේදී ඔය කොටස ඉක්මවල යන නම් අනිවාර්යෙන් යම් කිසි විදියක ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ. ඇස් යට හෙළූ පමණින් මේ වැඩේ අවසන් වෙන්නේ නැහැ. මේ වෙනුවට මේ හිත තුළ යම් කිසි පුහුණුවක්. ඒකනේ අපේ කතා බහ කොහෙන් ගියත් ඉතින් ওই මැක්කට එනවා වගේ ඔතෙන්ට එන්නේ. එතකොට ඒ පුහුණුව තුළින් තමයි මෙන්න මේ කී විදියේ ඇස් යට හෙළූ ඇස් දිගට පවත්වන්න පුළුවන් වෙන්නේ. ඇහැ උඩ බැලුවත් හිත තුළ ඇස් යට හෙළලා නම් කයින් උඩ බැලුවත් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ඒකනේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කතාවක් තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දානේ වළඳනවා. දානේ වළඳනවා ඇස් මේ බිම බලාගෙන. ඊට පස්සේ කොහේ හරි යන පරිබ්‍රාජිකාවක් වගේ වෙලින් නිකන් යා ඉන්න බෑනේ, කට තියාගෙන යන ගමන් කියනවා ආ බිම බලාගෙන වළඳනවානේ. සාරිපුත්‍ර හාමුදුරුවෝ කියනවා නෑ නෑ මම මේ බිම බලාගෙන නෙමෙයි වළඳන්නේ. ඊට පස්සේ ආනවා එහෙනම් උඩ බලාගෙනද වළඳන්නේ? ඊට පස්සේ කියනවා නෑ නෑ ගිනිය මම උඩ බලාගෙන නෙමෙයි වළඳන්නේ. එහෙනම් දිසා බලාගෙනද වළඳන්නේ? ඒත් නෑ. එහෙනම් අනු දිසා බලාගෙනද වළඳන්නේ? ඒත් නෑ. කොහේ බලාගෙනද මේ ඇත්තටම වළඳන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක්? උතර කයින් බැලුවොත් අන්න බොරුවක් කිව්වා කියලා ඔන්න අල්ලගන්න පුළුවන් කෙනෙක්ට. මේ ප්‍රතිපදා නිකන් උඩින් දකින්න කෙනෙක්ට නෑ, එහෙම එකක් නෑ. හිත තුලින් කොහේ බලාගෙනද මේ දානි වළඳන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට අන්න යට හෙළු ඇස් දිගට පවත්වනවා නම් ඒ සඳහා අනිවාර්ය ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඕක බොහොම කෙටි කාලයයි. කෙටි කාලයයි තියෙන්නේ අලුත් ගුරුවරයෙක්, අලුත් ස්ථානයක්, අලුත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් හොයාගෙන යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ යම් කිසි කතාවක් මේ ඊයේ පෙරේදා ඔළුවට නැවත මතක් කළ අප එකක්. අන්න පෝතිල හාමුදුරුවෝ පිළිබඳ කතාවක්. ඒ හාමුදුරුවෝ හොඳ ඒ දවසල ඉඳපු ස්කොලෝස්ලාගෙන් ඔන්න සුපිරිමෙක් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කාලේ ඔන්න පීතමක පිරිවෙන් අටක් මේ හාමුදුරු යටතේ තියෙනවා. මේ හාමුදුරුවෝ තමයි ප්‍රධානාචාර්ය. තව ශිෂ්‍ය පිරිස ඉන්න උගණන කට්ටිය, යටතේ තවත් ගෝලියෝ ඉන්නවා. දහස් ගණනකට මේ ධර්මය කියලා දෙන කෙනෙක්. එතන මේ හාමුදුරුව කොච්චර කියලා දුන්නත් මොකද අර කයින් විතරයි යට හෙළු ඇස්. හිතෙන් යට හෙළු ඇස් නැත. කයින් විතරයි මේ ස්වභාවයේ, පැවිදි ස්වභාවයේ හිතෙන් පැවිද්දෙක් නෙමෙයි. මොකද ඒකට හේතුව අන්න මේ ස්වාමීන් වහන්සේ පුහුණු කළා නැහැ. පොතේ තියෙනවා කටපාඩම් කරගෙන ඔක්කොම දන්නවා. කවුරුත් ධර්මපස්සයක් ළඟින්වත් ගාවන්නේ නැහැ. මොකද මෙයා ඔක්කොම දන්න බවත් දන්නවා. කවුරුත් එන්නෙත් නැහැ වැඩිපුර කතා බහට. මොකද මේ එන ආචාර්ය කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ දහස් ගණනක් ශිෂ්‍යයන්ට කියලා දෙන කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවෝ ඔන්න දවසක් බුදුන් දකින්න ගිහිල්ලා. බුදුන් ඉදිරියේ අපි හිතමු වන්දනා කරලා වාඩි වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා ආ තුච්ච පොතිල කොහමද? තුච්ච කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. තුච්ච පෝතිල කොහමද කියලා අහනවා. ඊට පස්සේ එකපාරට බලන මොකද්ද මේ කිව්වේ? තුච්ච කතාවක්. හිස්නිහීන කතාවක් මොකද මේ කිව්වේ කියලා කමන්න ඉතින් ඒක පාට්ට බෑ. ඊට පස්සේ ඉතින් ආගිය තොරතුරු ආකෝමද ඉතින් ආය පැත්තේ තොරතුරු මෙහෙට තදින් වැස්ස වහිනවා කියලා ඔය කතා බයිවරලා එහෙනම් ආමුදුරනේ මම යන්න තුච්ච පෝතිල යනවද හොඳයි හොඳයි කියල කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ කාමටහන් දීම. දැන් යන ගමන් කල්පනා කරනවා මොකද්ද මේ කිව්වේ? එනකොටත් තුච්ච කිව්වා යනකොටත් තුච්ච කිව්වා. මොකද්ද මේ කිව්වේ කියලා කල්පනා කර කර යනවා. ඉතින් ඔය විදිහට දින කිහිපයක් යන්න ඇති. ඔන්න කල්පනා වෙනවා මේ කියපු අර්ථේ. අන්න මේ ධර්මය මම කොච්චර පිරිසකට ඉගැන්නුවත් මම මේ ධර්මය දරාගෙන නැහැ. කයින් යට හෙළු ඇස් ඇතුව ඉන්දියාට මොකද? හිතින් යට හෙළු ඇස් මගේ නැහැ කියන දේ මේ ස්වාමීන් වහන්සේට තේරුණා. ඉතින් මොකද කරේ? අර ටික ඔක්කොම දමලා ගහලා ගිහිල්ලා අන්න යම් කිසි විදියක මේ ප්‍රතිපදාවකට වැටෙනවා. ප්‍රතිපදාවකට යොමු වෙනවා. එතකොට ඔය තර්ක විතර්ක ප්‍රශ්න නගමින් ඉන්න කට්ටියට අපි නැවත නැවත කියන්නේ ඔය වචනෙන් ඕක විසඳන්න බෑ. කතා කළා ඕක විසඳන්න බෑ. තර්ක කළා ඕක විසඳන්න බෑ. ඒ වෙනුවට මේ කියන කතාව අහලා මේකට අනුව යම් කිසි ප්‍රතිපදාවක යෙදෙන්. හැබැයි ඉතින් අපි කියන කොටත් පොඩ්ඩක් නිකන් කෘතුහලයක් දනවන විදියට ගෙනහල්ලා කියනවා. එතකොට ඉතින් ඔන්න ඇවිස්සලා එනවා. ඔබ වහන්සේ අරේ මේකක් වුණා මොකක්ද ඒ කිව්වේ? කොහමද ඒක කොහමද මේ වගේ ආයතනයකට යන්නේ? කොයි විදිහටද යන්නේ? අමුතුම වූ ආයතනයක් ඇත කියලා කිව්වා කියලා. ඔන්න ඉතින් ඇවිස්සලා එනවා. ඉතින් ඒ අවස්ථල ඉවරලා ඊට පස්සේ කියනවා නෑ ඉතින් ඔහොම කුවට තේරෙන්නේ නෑනේ ඕක. කරලා බලන්නකො ගිහිල්ලා බලන්නකො ඒ ආයතනෙට. එතකොට තේරෙයි කියලා කියනවා. ඉතින් බැන බැන තමයි යන්නේ මේක නිකන් වචනෙන් කියලා ඉවරලා ඊට පස්සේ කියනවා වචනවලින් ඕක විසඳන්න බෑ. කරලා බලන්න කියලා. ඒකන් තමයි වැඩි කරලාම බලන්න ඕනේ. මොකද මේ කිව්වට විතරක් හරියන්නේ නැහනේ. කරලා බලන කෙනාට තේරෙනවා මේ කියන්නේ මේ වගේ එකක්. මමත් මේකේ යම්පමණකට අත්දැකලා තියෙනවා කියන ස්වභාවයක් ටික ටික මතුවලා එන්න පුළුවන්. ඉතින් ඒක හරි පහසුයි. ලොකු වැඩක් නෙමෙයි. ඔය මේ සංවිධායක මණ්ඩලයේ හැමදාම පෙන්වන වීඩියෝ දෙක බලන්න. මේක බලලා පොඩක් ඒ විදිහට උත්සාහ කරන්න. දවස් කීපයක් කරනකොට තමුන්ට තේරෙනවා මම මේ සිහිය පුරුදු කරනවා කියලා මේ වගේ දෙයක් තමයි කරන්නේ. මේ විදිහේ දැනීමක් මේ විදිහේ අත්දැකීමක් තමයි එතකොට මට තියෙන්නේ. ඇවිදිනවා හිඳිනවා කියන ක්‍රියාවලිය මෙහෙමයි මම අත්දකින්නේ කියලා යම් කිසි දෙයක් තියෙන්න පුළුවන්. අන්න ඒ දෙය ඉදිරිපත් කරා නම් එතකොට එතනින් එහාට යන්න පාර අපිට පාදා ගන්න පුළුවනි. ඒකත් ඉතින් එක එක්කෙනාට එක එක විදිහට තමයි පාර විවෘත වෙන්නේ. එතකොට එතනින් එහාට කතා බහ බොදුවේ කරන්න බෑ. ඒ වෙනුවට අන්න කියන එක එක්කෙනාගේ අත්දැකීම අනුව ඒ කෙනාට යම් කිසි විදිහක වෙනස් විදිහක උපදේශක් තමයි දෙන්න වෙන්නේ. වෙනස් විදිහක පාරක් තමයි පෙන්වන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහට පුහුණුවක් කරලා ඒ පුහුණුව මත පදනම් වෙලා කතා කරන්න ඕනේ. ඒ කතා කරනකොට තේරෙනවා අන්න එහෙනම් මේ මෙහෙම කරලා බලන්න. ඊට පස්සේ ඒකේ නැවතේ දෙනවා. අනේ එතකොට තේරෙනවා මෙහෙම කරලා බලන්න කියලා. ඔන්න ඔහොම කතා බහ නැවත නැවත ටික ටික කාලයක් තිස්සේ යනකොට අන්න මේ ප්‍රතිපදාව තමුන් තුළම වර්ධනය වෙලා එනවා. ප්‍රශ්න ගැටලු යම් පමණකට අඩු වෙලා යනවා. ප්‍රශ්න අවලංගු වෙලා උත්තර වැඩි වැඩියෙන් මතුවලා එනවා. නැයියත් කොල්ලෙක් කියලා කියන දැන් ස්වාමීනාස මට මේ තේරෙනවා මේක මෙහෙම තමයි කරගෙන යන්න ඕනි කියලා තේරෙනවා. ඒ වුණාට තාම මේ නිකන් එක එක සැක සංකා එනවනේ. දවස් කීපයක් ඉන්නකොට එනවා. ඉතින් ඒකයි මම මේ නිකන් සැරින් සැරේට ඇවිල්ලා කතා කරලා යන්නේ. මොකද ඉතින් එහෙම කතා කරාම නැවතත් විශ්වාසය වර්ධනය වෙනවනේ කියලා කියනවා. ඒ කතාව හරි ටිකක් දුරස්සලා ඉඳියොත් තනියම කරගෙන ගියොත් ඔන්න පාර වැරදුනා කියලා වටපිට බලන ගාණක් එනවා. ආපහු නෑ ඔය හරි පාර තියෙන ඔහොම ඉදිරියට යන්නකො කියලා කවුරු හරි පිටට තට්ටු කරලා කිව්වොත් තා හරි. ආපහු තව දවස් දෙක තුනක් යනකොට හිතෙනවා අපෝ දැන් නම් ෂුවර් එකටම පාර වැරදිලා. නෑ ඔය හරි ආපහු ඔහොමම යන්නකො කියලා තවත් කෙනෙක් යන්තම් පිටට තට්ටු කරොත් අන්න හරි. ඉතින් පිටට තට්ටු කරන්න තෝරගන්නේ කවුද කියලා ප්‍රශ්නෙකුත් එනවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඇත ඒ මනුස්සයා ගිහිල්ලා නැත්තම් එතකොට ඉතින් වෙනම අන්ධභූත කතන්දරයක් වෙනවනේ. එහෙම තේරීමකුත් ඉතින් තියෙනවා. ඒකයි කිව්වේ අර මේ හැමෝටම හරියන්නේ නැහැ මේ පන්තිය. එහෙම මේ මදි කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තව ටික කාලෙකින් එන්න මේ පන්තිය එහෙම හැමෝටම ෆිසික්ස් කියන එක හැමෝටම ඉගෙන ගන්න බෑ කියලා අර කියලා තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ ඉතින් කට්ටිය. එහෙම තරහ වෙන්න එපා ඉතින්. ඉතින් කොහොම හරි ඔහොම මේ වැඩක් තියෙනවා. ඉතින් කොහොම හරි අපි හිතමු මේ විදිහට මේ දේ කරගෙන යනකොට යම් කිසි විදියක අමුතු අවධියක් යම් කිසි විදියක මෝරපු අවධියක් ගැන තව ටිකක් පොඩ්ඩක් කතා බහ කරන්න හිතුණා. මොකද මෝරපු කුවට සමහර විට කෙනෙක්ට මුල ඉඳලාම මේ කියන කතා බහ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද අපි තුල තියෙනවා නොයෙකුත් ආවේග, හැඟීම්, සිතිවිලි වගේ දේවල්. මේ දේවල් අපි ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප කරන දේවල්. විශේෂයෙන් මේ යට හෙළු ඇස් ඇති කියන ස්වභාවයේ කයින් විතරක් හදාගත්ත කට්ටිය ගොඩාක් දුරට මේක ප්‍රතික්ෂේප කරනවා. කියනවා මම මේ විදිහට අටසිල් සමාදන් වෙලා ඉන්නේ. මට මේ විදිහේ සිතිවිලි හැඟීම් එන්න බෑ. නැත්නම් මම මේ පැවිදි වෙලා ඉන්නේ මට මේ වගේ ඒවා නම් කොහොමවත්ම එන්න බෑ. අම්මෝ භාවනා කරන්න ගියාම මෙහෙම දේවලුත් එනවාද කියලා ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක ආතතිගත වෙනවා. දැන් මෙච්චර කල් කකා බිබී හොඳට පිස්සු කෙලගෙන ඉන්නකොට නොතිබුණු ප්‍රශ්නයක් අන්න ප්‍රතිපදාව තුලින් මතුවලා එනවා. සීලේ පිළිබඳ ප්‍රශ්නයක් කියන්නේ සීලේ පිළිබඳ අපේක්ෂාවක් තියෙන මනුස්සයෙක්ට. නැති කෙනාට ප්‍රශ්න නැහැ. ඊළඟට අසිහිය පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා එන්නේ සිහිය පිළිබඳ අපේක්ෂාවක් තියෙන කෙනෙක්ට. එතකොට මේ බේතෙන් හැදිච්ච ලෙඩක්. නමුත් අපි ඒ ලෙඩේ හොඳ විදිහට සලකනවා. මොකද හේතුව අනේක තුලින් තමයි මේ කියන විදිහේ යම් කිසි ප්‍රතිපදාවක් ගැලපිලා එන්නේ. ඉතින් අපි හිතමු මේ වගේ තමුන්ගේ තියෙන හැඟීම් දැනීම් උනේ නෑ. එහෙම දේවල් නෑ මම නම් ඒ වගේ මෝඩ වැඩ කරන්නේ කියලා ප්‍රතික්ෂේප කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ නිකාං වෙහෙසට පීඩාවට පත් වෙනවා. විශේෂයෙන් ඔය මානසික රෝග වගේ දේවල් වලට මූලික වෙන්නේ මෙන්න මේ වගේ අර කබඩ් ඇතුළට දාලා ක්ලොසට්ස් ඇතුළට දාලා වහලා තියෙන දේවල් තමයි. එතකොට අන්න අර දැන් අද කාලේ පාවිච්චි කරන වචනයක්ද කොහෙද ඒක? ඒකේ තියෙනවා මෙන්න මේ විදිහ වචනයක්. මොකද willingness කියන වචනයක් ගැන හර දක්වනවා මෙන්න මේ මානසික ඒ කටයුතු වලට, ඒ අපි හිතමු කවුන්සිලින් වගේ දේවල් වලට ඉදිරිපත් කරන විසඳුමක් මේ පිරිස් වලට ඒ වෛද්‍යවරු වේවා ඒ පිරිස් ඉදිරිපත් කරන විසඳුමක් මේ කියන්නේ. මොකද කියනවා ඒ වගේ ආවේග, හැඟීම්, හිතිවිලි වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ වෙනුවට විලින්නස් තියාගන්න. මොකටද මේ විලින්? අන්න අර ආවේග වලට එන්න දෙනවා. ඒවට ස්වභාවිකව යන්න දෙනවා. ස්වභාවිකව එන්න දෙනවා. ස්වභාවිකව යන්න දෙනවා. ඒ විදිහේ ක්‍රියාවලියකට ඉඩ දෙනවා දැනුවත්ව සිහියේ ආලෝකයේ යටතේ. දැන් අර තෙරපගෙන නෑ එන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරනව වෙනුවට මේ සිහියේ ආලෝකයේ යටතේ මේ දේවල් වල ආගමනය සහ නික්ම යාම ඉඩ දීලා තියෙනවා. එන්නේ ඉඩ දීම තමයි මේ willingness කියලා කියන්නේ. මේ විදිහේ අඩුපාඩු හැඟීම් දැනීම් මා තුළ තියෙනවා. ඒ බව මට බාරගන්න පුළුවන්ද කියන ස්වභාවය තමයි මේ කියන්නේ. හැබැයි සත්‍ය ආලෝකයේ යටතේ වෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අසත්‍ය යටතේ ඔක බාරගත්තොත් ගිහිල්ලා කලින් තියුණාට වැඩි අමාරුවක වැටිලා ඇබ්බැහියකට අහු වෙලා නතර වෙන්න පුළුවන්. ඒ විදිහට එන්න දුන්නොත් තේරෙනවා මේ යකු මේ හිතපු තරම් කළු නෑ. ඒ වෙනුවට ඔන්න මේ හැඟීම් එනවා, ටික වෙලාවකින් නික්මිලා යනවා. මේ වගේ හිතිවිලි එනවා, ටික වෙලාවකින් නික්මිලා යනවා. මමත් මේ වගේ මෝඩකම් කරනවා, ටික වෙලාවකින් නික්මිලා යනවා. වරදිනවා, නමුත් නැවත හදාගන්න පුළුවන් කියන ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. ඒකට පුදුම ගටක් ඕනේ. මොකද ප්‍රතික්ෂේප කරලා ඉන්න එක ලාභයි. මානසික රෝගයක් හදාගන්න ගානට හරි ප්‍රතික්ෂේප කරලා ඉන්න එක ලාභයි. මොකද මේවා බාරගත්තාම යම්කිසි ඝර්ෂණයක් වෙහෙසක් තියෙනවා. ඉතින් ඒ වෙහෙස ඝර්ෂණය ස්වභාවිකයි. අම්මෝ මේ වගේ කුණු කන්දල් මා තුළ තියෙනවද කියලා අර නිකන් අර තියුණ සුදු රෙද්දේ මඩ පැල්ලම් ගෑවුනා වගේ හැඟීමක් තමයි මේ ගොඩ දෙනෙට එන්නේ. මේ මොකද අපේක්ෂා කරනවා? මේවා එන්න බෑ, මේ වගේ දේවල් වෙන්න බෑ. එහෙමනේ අපේක්ෂා කරන්නේ නෑ. එහෙම අපේක්ෂා කිරීම තුළින්ම අන්න වෙහෙසක්, පීඩාවක්, දුකක් තමයි හදාගන්නේ. ඒ වෙනුවට මේ දේවල් බාරගන්න තරම් ධෛර්යයක් අපිට තියෙනවද? අර සාමාන්‍ය සෙන් බුද්ධාගමේ ඔය කුම්ෆු සයින් එක තියෙන අර බෝල දෙකක් මෙහෙම කැරකිලා කළු සුදුයි නිකන් මිශ්‍ර වෙලා යන එකක්. එතකොට කළු පැත්තේ සුදු තිතක් තියෙනවා, සුදු පැත්තේ කළු තිතක් තියෙනවා. ඔය දෙක එකිනෙකට මිශ්‍ර වෙලා තමයි අහවර වෙන්නේ. කළු ගිහිල්ලා සුදු වලට මිශ්‍ර වෙනවා, සුදු ගිහිල්ලා කළු වලට මිශ්‍ර වෙනවා. එතකොට ඔන්න ඔය කියන කතාව මේ අඳුර එළිය කියන අතරේ තියෙන සංයෝජනේ තමයි මේ කියන්නේ. රන් රසසේ මේ දෙක කොහොමද ගැළපිලා ඉන්නේ කියලා තමයි කියන්නේ. අඳුර තියනවා නම් ඒ තුලම එළියක් තියෙනවා. එළිය තියනවා නම් ඒ තුලම අඳුරක් තියෙනවා. එතකොට කෙනෙක් තුල කවදාවත් හොඳ විතරක් තියෙයි, හොඳ සිතුවිලි, හොඳ හැඟීම් විතරක් තියෙයි කියලා අපි අපේක්ෂා කරනවා නම් ඒක බොරු කතාවක්. මේ වෙනුවට නරක තියෙනවා. හොඳ නරක අතර සංකලනයක් තමයි මේ පුද්ගලයා කියන්නේ. එතකොට එන්නේ ස්වභාවය බාරගත්තොත් අපි අර අර සෙන් බුද්ධ ආගමට අනුව යින් යෑන් කියන එන්නේ ස්වභාවේ, එන්නේ යථාර්ථේ බාරගත්තා වෙනවා. අඳුර එළිය, හොඳ නරක, සැප දුක, මෙන්න මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ දේවල්. එකක් ප්‍රතික්ෂේප කළා අනික විතරක් ගන්න බැරිය. එකක් ගත්තොත් අනිකත් ඉබේම මතුවෙලා එනවා. ඒක නිසා එන්නේ ස්වභාවේ, එන්නේ ධෛර්යයක් අපි තුල තියනවා නම් අපිට දකින්න පුළුවන් හැඟීම් තියෙනව නොයිකුත්. ඒවා ඇවිල්ලා ටික වෙලාවකින් නික්මිලා යනවා. හිතිවිලි තියෙනව නොයිකුත්. ඒවා ඇවිල්ලා ටික වෙලාවකින් නික්මිලා යනවා. ආවේග තියෙනව නොයිකුත්. ඒවා ඇවිල්ලා ටික වෙලාවකින් නික්මිලා යනවා. සමහර වෙලාවට වරදිනවා. නමුත් ටික වෙලාවකින් හරි ගස්ස ගන්න පුළුවන්. පව්ව දාර නැවතත් පරණ පුරුදු විදියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මෝඩකනුත් කරනවා. නමුත් අන්න මෝඩකම මෝඩකමක් විදියට බාරගත්තොත් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒක නෙමෙයි අර බුදුරජාණන් වහන්සේ උනත් සමහර වෙලාවට කියනවා, ආ වරද වරද විදියට බාර ගන්නවා නම් ඒක මේ ශාසන ප්‍රතිපදාවේ ඉදිරියක්. හොඳයි කියලා කියනවා. එහෙම නෙමෙයිනේ අපි යනවා. මොකද්ද? අතට අහු නොවන ආනන්ද. අමරා වික්කේප වාදයට යනවා. මුකුත් එහෙමුනේ නෑ කියන්නේ. අර නසරුදීන්ගේ කතාවක් තියෙනවා. නසරුදීන් කැලෑ පාරක යනවලු ඇවිදගෙන. යනකොට පේනවලු ඈතින් එනවලු අසරුවෝ ටිකක්. ඉතින් කල්පනා කරවලු යක්කෝ මුම් මුක්කුද දන්නේ මාගේ මගේ බෙල්ල ගහලා ඇයිද දන්නේ කියලා දිව්වලු. දුවනකොට අර මිනිස්සු දැක්කලු පාරේ කවුරු හරි නිකන් මොකක් හරි කරදරයකින් වගේ දිව්වා. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ කියලා ඒ මිනිස්සුත් පස්සෙන් ආවලු. ඉතින් දුවල බලනකොට පස්සෙන් මෙනවලු. ඊට පස්සේ දුවගෙන දුවගෙන ගිහිල්ලා කපපු අලුත් කල් කපපු මිනි වලක් තියනවලු. ඒකේ දිගා වෙලා ඉන්දියලු. ඉතින් අර මිනිස්සුත් අස්සෝ පිටේ ඇවිල්ලා වල ගාවටම උඩින් එබිලා බැලුවලු. බලනකොට මේ සංචාරකයෝ ටිකක් සොල්දාදුව නෙමෙයි. ඉතින් ඇහුවලු, මේ ඔබ මොකද ඔය වල ඇතුළට වෙලා කරන්නේ? ඔබට මොකක් හරි කරදරයක්ද? අපි නිකන් දැක්කා නිකන් බය වෙලා දුවනවා වගේ කියලා පොඩ්ඩක් කිව්වහම මේ තැනත්තා කියනවලු, මොකද්ද මේ විදියට කියනවා, දැන් නසරුදීන්නේ. දැන් නසරුදීන්ට මේ වගේ දෙයක් වෙන්න බෑනේ. නසරුදීන් මේ වගේ මෝඩකමක් කරා වෙන්න බෑනේ. ඉතින් ඒකින්ද ඔන්න අමරා වික්කේපවාදයට බහිනවා. අතට අහු නොවේ නාදන් කියනවා මෙන්න මෙහෙම. ඔබ ප්‍රශ්නයක් ඇසූ පමණින් ඒකට උත්තරයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. දැනගන්නම ඕනනම් මම මෙතන ඉන්නේ ඕගොල්ලෝ නිසා, ඕගොල්ලෝ මෙතන ඉන්නේ මම නිසා කියලා කිව්වා. ඉතින් එහෙම කට්ටිය ඕන් තරම් ඉන්නවනේ කියනවා, නෑ නෑ එහෙම නෙමෙයි, එහෙම නෙමෙයි, මම මේ එහෙම නෙමෙයි, මේ මෙතලා කිව්වේ කියලා කියනවා. නැත්තම් මම කරන දේ වගේ ගොංකම් කියලා තියෙනවා. මේ තේරෙනවා කාට බොරු කරා තමුන්ට බොරු කරන්න බෑනේ අප්පා, ඒක නෙවෙයි. ඒක පුළුවන් නම් ඔය ඇඳිල්ල හරි. නමුත් තමුන්ට බොරු කරන්න අමාරුයි. හරි, ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ වටපිට බලනවා. කවුරුත් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියලා මොකක් හරි එකක් කරනවා. බඩට දාගෙන ආපහු උනේ නැහැ වගේ බලාගෙන ඉන්නවා. ඉන්දියාවේ මොකද කෙනෙක් බලාගෙන. කවුද මේ බලාගෙන ඉන්නේ කෙනා? අන්න තමුන්ගේ හිත බලාගෙන. තමුන් දන්නවා මුළු ලෝකේටම රසැංගුවත් අන්න තමුන් දන්නවා මෙහෙම දෙයක් මම කරා කියලා. අන්න එතකොට අන්න කෙනෙක් බලාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මිනිහ උඹ බලාගෙනනේ, වෙන කවුරු නැත, තමුන්ට තමුන් බොරු කරන්න බෑනේ. එන්නේ විදිහේ විවෘත භාවයක් ලං කරගත්තොත් වැඩි වැඩියෙන් පහසුයි මේ වගේ ප්‍රතිපදාවකට, වැඩි වැඩියෙන් ප්‍රයෝජනයි මේ වගේ ප්‍රතිපදාවකට. නැත්නම් අපිට උතුර දකුණ මාරු වෙන ගානට ගාන් මේ මමම රැවටිලි මටම හදාගෙන ඉන්නවා. ඉතින් එහෙම ඉන්දියා කියලා වටපිටාවට යහපතකුත් නැහැ, තම තමුන්ට යහපතකුත් නැහැ. ඒ වෙනුවට අන්න තියෙන ගොංකම ගොංකම විදියට බාරගත්තොත්, තියෙන මෝඩකම මෝඩකම විදියට බාරගත්තොත් ඒකත් ලොකු ඉදිරියක් මේ ප්‍රතිපදාවේ. ඒකට හැබැයි ධෛර්යයක් ඕනේ. ඒකට යම් කිසි විදිහක ශක්තියක් ඕනේ. එහෙම ධෛර්යයක් නැත්නම්, එහෙම ශක්තියක් නැත්නම් කෙනෙක් ඒ විදිහ බාර ගැනීමකට සූදානම් නැහැ. හොඳ ගැටෙන් තමයි ඉන්නේ නිකන් බැලුවාම. නමුත් ඇතුලෙන් හරිම දුරලයි, ඇතුලෙන් හරිම වීක්. අර විදිහේ ශක්තියක් නැහැ. අර විදිහේ කෙලින් කතාබහ කිරිල්ලකට හැකියාව මදි. කෙලින් ප්‍රකාශ කිරිල්ලකට හැකියාව මදි. ඉතින් එකම මායාවක, එකම තමුම් හදාගත්ත එකක හිර වෙලා නිකං වෙහෙසෙනවා, දුක් විඳිනවා. වටපිටාවටත් තමුන්ටත් සහනයක් නැත. කඳුළු සලනවා, නොයෙකුත් චෝදනා නගනවා. මේ බොරුවට නෙවෙයි, ඇත්තටම තමයි. බොක්කෙන්ම තමයි කඳුළු සලන්නේ, බොක්කෙන්ම තමයි චෝදනා නගන්නේ. මොකද්ද හේතුව? අන්න තමුන් තමුන්වම රවට්ටගෙන. ඉතින් ඒ අඳන කට්ටිය ළඟ ඉන්දියත් ඉතින් පොඩ්ඩක් ඇඟට පතට වෙහෙසක් එනවා. මටත් ඔය වගේ හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් අමාරුයි වට පිටාව ඉන්න කට්ටියට. ඉතින් මොකද කරන්නේ? ඒක තමයි වැඩේ. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ විවෘත භාවයක් ටික ටිකම එක පාට ඔයටි ඔක්කොම දැම්මොත් ඉතින් මේ ඔඩියන්ස් එකක් නැතුව යන්න ඉඩ තියෙනවනේ. එහෙම නෙමෙයි, ටික ටික විවෘත වෙන්න. නිකන් ඔක්කොම හරි, සියල්ල සම්පූර්ණයි, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මේ ඇඳලා නිකන් තම තමුන්ට බොරු කරගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ විදිහ අඩුපාඩු තියෙනවා, මේ විදිහ ප්‍රශ්න තියෙනවා. මම දන්නවා ඒක ලොකු ජයග්‍රහණයක්. නොදන්නවා උනේ නැහැ, එහෙම නැහැ කිය කී ඉන්නවට වැඩිය ලොකු ජයග්‍රහණයක්. එන්නේ බාර ගැනීමට යම් කිසි විදියක ධෛර්යයක් ඕනේ. අර කාටුන් එකක මොකද තියෙනවා, මේ ගිනි අරන් මුළු ගේම ගිනි ගන්නවා, ඔළුවත් ගිනි ගන්නවා. මේ මනුස්සයා සාලේ මැද මේසේ වාඩි වෙලා තේ එකක් බිබී ඉන්නවා. මොකද්ද මේකේ මාතෘකාව? all is fine. ඔක්කොම හොඳයි, ඔක්කොම හොඳයි, ගැටලුවක් නෑ කියන අදහස තමයි මේ දීලා තියෙන්නේ. මොකුත් ගැටලුවක් නෑ, නෑ කොහෙද, නෑ ප්‍රශ්නයක් නෑ, ගින්නක් නම් කොහොමවත් නෑ. ඉතින් ඉන්න එච්චරම මේ තම තමුන්ට බොරු කරගන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට පොඩ්ඩක් විවෘතව මේ ප්‍රතිපදාවට බැසගන්න. විශේෂයෙන් මේ වගේ දෙයක් අවදිභාවයක් පුරුදු කරනකොට අනිවාර්ය කුණු කන්දල් ටික තමයි ඉස්සෙල්ලාම පේන්නේ. කියනවා යකෝ මේ දුක් නැති කරන්න ගිහිල්ලා කලින්ට වැඩිය දුකකට වැඩුණා. ඊයේ දරුවෙක් කියන මොකද්ද මේ පුදුම ආවේගන එන්නේ, පුදුම හිතවිලි කන්දරාවන් තියෙන්නේ කියලා කියනවා. කලිනුත් තියුණා, කලිනුත් තියුණා, කලින් පෙනුනේවත් නැහැ, දන්නෙත් නැහැ, දැන් ඉතින් පේනවා. පේන එක වැරදියට අරගන්න එපා. මොකද හේතුව පෙනීම හොඳ දෙයක්, දැන ගැනීම හොඳ දෙයක්. අඩුපාඩු තියෙන බව දන්නවා නම්, මෝඩකම් කරන බව දන්නවා නම්, මේ විදිහට ආවේග හිතිවිලි එන බව දන්නවා නම්, ඒක ලොකු ඉදිරියක් මේ ප්‍රතිපදාවේ. නොදැනීම තුලින් මේ ගමන අහවර කරන්න බැහැ. එහෙනම් මෙලහට ගිහිල්ලා නිවන් ගිහිල්ලා හොයා ගන්න බැරි දිහාවකට කාලෙකට කලින්. මොකද හේතුව ඔය නොදැනීම ඔච්චර කාලෙකුත් තිවිලා තියෙනවා. නොදැනීම තුලින්ම තමයි මේ ගමන යන්නේ. ඒකනේ අර නිල්වන් වේවා, රතුවන් වේවා, සුදුවන් වේවා, ලේවන් වේවා ඔය විදිහට ඉතින් ප්‍රාර්ථනා කරනවා. හරි වෙනවා. ප්‍රාර්ථනා කරාම වෙනවා. මේ විදිහට අන්න අදිෂ්ඨාන කරපු විදිහටම වෙනවා. නමුත් මේ මොකක් තුලින්ද මේ ගමන යන්නේ? අන්න මුලාවක් තුලින්. එතකොට මෙන්න මේ කරන පුහුණුව ටික ටික වර්ධනය කරගෙන යනකොට කෙනෙක්ට දකින්න පුළුවන් මෙන්න මේ බිම හෙළු ඇස් ස්වභාවේ කයින් විතරක් නෙමේ හිතිනුත් මතුවෙලා එනවා. ඒක අමුතුම වැඩක්, ඒක අමුතුම ස්වභාවයක්. ඒකයි අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බය නැතුව කියන්නේ, නෑ නැගිනිය මම මේ උඩ මේ බිම බලාගෙන නෙමෙයි වළඳන්නේ. එන උඩ බලාගෙන නෑ, උඩත් බලලා නෑ, හතර දිසාව නෑ, ඒත් නෑ අනු දිසාද, ඒත් නෑ කොහේ බලාගෙනද මේ වළඳන්නේ. එතකොට අන්න ඒ දිසාව කොහේ දිසාවද? මෙන්න මේ යටහෙළු ඇත ඇති ඇස් ඇති යටහෙළු ඇස් ඇති හිතක් කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියන එකත් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඒ සඳහා අවශ්‍යම වෙන දේ තමයි මම කිව්වේ අන්න අර විලිංගනස්. මෙන්න මේ දේවල් වලට එන්න දෙනවා. මුලදී යම් කිසි ප්‍රතිපදාවක් වඩ아가ගෙන ගිහිල්ලා ටික අවදියක් එනවා. අර ටික ඉබේම එනවා. ඒව වළක්වන්න බැරි ස්වභාවයෙන් එනවා. එතකොට කෙනෙක් හිතනවා අම්මෝ දැන් නම් වැරදුනා, මේක මේ විදිහට වෙන්න බෑ කියලා. ඔහොම නෙන්නේ. එන්නේ වෙලාවට ගටක් තියුණොත් අර ආපු ටික බාර ගන්න, ශක්තියක් තියුණොත් අර ආපු ටික බාර ගන්න, මේ කුණු කන්දල් හිතවිලි මේ හැඟීම් ආවේග පොඩ්ඩක් බාර ගන්න පොඩි ගටක් තියුණොත් අර සතියාලෝකයේ යටතේ දේ බාර ගන්න ගටක් තියුණොත් ඒ තනතර දකින්න පුළුවන් මේ මහා යක්කු විදියට මේව ආවට මොකද? සතියක් මාසයක් දෙකක් යනකොට මොකද වෙන්නේ? මේවා තියෙන මේ රැස් විහිදෙන ගතිය ටික ටික අඩු වෙලා යනවා, අඩු වෙලා යනවා. අර පාට ටික දකින්න ඕනේ. ඒකයි මේ අනුරුද්ධ හාමුදුරන්ගේ කතාවේ තියෙන වටිනකම. එක පාට නිකන් එපා කියන්න එපා. නිල් වේවා කියලා බලන ඔන්න නිල් වෙලා එනවා. රන්වන් වේවා කියලා බලන ඔන්න රන්වන් වෙලා එනවා. ලේවන් වේවා කියලා බලන ඔන්න ලේවන් වෙලා එනවා. සුදුවන් වේවා කියලා බලන්න. එතකොට ඒ පාටත් හැදිලා එනවා. ඔන්න ඔය විදිහට නොයිකුත් හිතන හිතන පාට මතුවෙලා එනවා. ඒ අදිෂ්ඨානෙ දිලා බලන්න. කෙලෙස් තුනත් නිකන් එක පාට අයින් කරන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මෙච්චර මේ සංසාර ගමන පුරාවට අරන් ආපේවණියක් අපයි. ඉතින් එහෙම එක පාට නිකන් එපා එපා ආපහු එන්න එපා, ඔයගොල්ලෝ එක්ක අපේ සම්බන්ධයක් නැහැ කියලා එහෙම කියන්න හොඳ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් ඒගොල්ලන්ටත් පොඩි නර්තනයකට ඉඩ දීලා බලන්න. ඒ ස්වභාවයට ඉඩ දීලා බලන්න. ඒ ස්වභාවයට ඉඩ දුන්නහම තේරෙනවා මේ 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 කියක්කු මේ කියන තරම් කළු වෙවුන් නෙමෙයි. මේක ප්‍රතික්ෂේප කරන තාක්කල් තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වුණට බාරගත්තාම ওই කියන තරම් ගැටලුවක් නැහැ. එනවා යනවා එන්නෝ යන්නෝ කියන ස්වභාවේ නැවත නැවත අත්දකින්න ඕනේ සිය දහස් වරක්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ රැල උස් පහත්වීම දකින දකින්න මේ තැනැත්තගේ හිත මේ රළ නැගීම කියන පීඩාවෙන් ටිකටි දුරස් වෙනවා. මුහුදු වෙරළේ තමයි ඔය රළ ගැඹුරට යන්න යන්න ඔය විදිහේ රළ බිඳීමක් නැහැ. එන්නේ විදිහේ දුරස්ථභාවයක් මේ හිත තුළ ඇති වෙනවා. ඒක මේ අපි හිතලා ගන්න දෙයක් අනේ දුරස් වෙන්න කියලා එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට අර උස් පහත් වීම දැකලා දැකලම මේ පාට දැකලා දැකලම කියනවා අපෝ දැන්නම් ඇති. දැන්නම් මල පැන්නා, ඉර පැන්නා. දැන් ඇති කියලා අන්න මේ හිත මේ දේවල් යම් කිසි විදියක ප්‍රතික්ෂේප කරන ස්වභාවයක්, දුරස් වෙන ස්වභාවයක් මතුවලා එනවා. එන්නේ ඒක තමයි මේ යට හෙළු ඇස් ඇති හිතක ස්වභාවය. එතකොට කයින් කොහේ බැලුවත් ගැටලුවක් නැහැ. මොකද හේතුව ඒවා රඳන්නේ පවතින්නේ නැති නිසා. මේකනේ අර කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇහැ කැරකෙනවා. හැබැයි පිහිටලා නැහැ. කියන්න පුළුවන් ඕන්නම් මම මේ උඩ බලාගෙන වළඳන්නේ කියලා. නෑ ඕන්නම් උඩ බලාගෙන නෙමෙයි කියලා කියන්නත් පුළුවන්. නෑ මම මේ අනුදිසා බලාගෙන නෑ එහෙම ඕන්නෑ නෑ කියලා කියන්නත් පුළුවන්. දිසා බලාගෙන නෑ නෑ එහෙමත් නෑ කියලා කියන්නත් පුළුවන්. මොකද අර ප්‍රතිෂ්ඨාවක් ගන්නෙ නෑ, පිහිටීමක් ගන්නෙ නෑ. මේවා ලිස්සලා යනවා. ලිස්සලා යනවා අර අර නිකන් අර පොල් තෙල් ගාගත්ත ස්වභාවය තියෙන. පොල් තෙල් ගාගන්න ඇල්ලුවාම කොහොල්ලා වුණාට ඉතින් අර අර එහෙම ඇලෙන්නේ නෑ. අපි එහෙම නෙමෙයි දැන් ඔය මෙහෙ රිලව් ඉන්නවා. රිලවා නගිනවා කොස් ගහකට. නිකලා ඔන්න හොඳ කොස් ගෙඩියක් හපල හපල ඔන්න මතු කරලා ගන්නවා. ඉතින් ටිකක් කාගෙන කාගෙන යනකොට මේකගේ මූණ පුරයි, අතෙයි, කකුල් වලයි හැම තැනම කොහොල්ලා. ඉතින් මොකද කරන්නේ? ගහේ උලනවා, බිම උලනවා, හැම අතර අතේ උලනවා. ඉලුවා මොකද වෙන්නේ? ඒ තියෙන ඒවා ටිකක් අර කැලිලා එනවා. අන්තිමට යක්ෂයෙක් වගේ ස්වභාවයකින් තමයි නතර වෙන්නේ. මොකෙද්ද මේ රිලවෙද්ද නැත්නම් වෙන මොකෙක් හරි යකෙද්ද කියලා හොයාගන්න බැරි ගානට කොහොල්ලා. ඕකනේ වෙන්නේ. නෑ පොල් තෙල් ටිකක් ගාගෙන ඇල්ලුවාම කොහොල්ලවල ඔච්චර අමාරුවක් නෑ. ඔය ටික ලිස්සල ලිස්සල යන ඔය කොයි දේ ආවත් රැළ උස් පහත් වෙනවා. රැළ උස් පහත් වීම වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඒ අතරේ මේ හිත උස් පහත් වීම තමයි ටික ටික අඩු වෙන්නේ, වෙනස් වෙන්නේ, දුරස් වෙන්නේ. අපේ වෙලා තියෙන්නේ රැළවලට වැඩි හිත කම්පණය වෙනවා. ප්‍රතිපදාවක් වැඩෙනවා නම් එතන අතර තේරෙනවා මේ රළ උස් පහත් වෙනවා, ඒක මට වළක්වන්න බෑ. රළ නගිනවා, බැහැලා යනවා, ඒක මට වළක්වන්න බෑ. නමුත් අන්න අර තරම් හිත කම්පණය වෙන්නේ නැහැ. අර විදියට හිත උස් පහත් වෙන්නේ නැහැ. හිතේ පමණට වයිබ්‍රේට් වෙන්නේ නැහැ කියන සොයා ගැනීමක් කරන්න පුළුවන්. ඒ විදියේ සොයා ගැනීමකට ආරාධනාවක් තමයි තියෙන්නේ. ඉතින් කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරුණාද කියලා කම්පනා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඉතින් යෙදිලා බලන්න. යෙදෙනකොට ටික ටික තේරෙයි මේ කියන කතාව. වචනෙන් නම් මේක සම්බන්ධතාවය ඇති කරගන්න අමාරුයි. වචනෙන් උනන්දුවක් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ යෙදෙන කෙනෙක්ට තමයි කතාව ඉතුරු ටික තේරෙන්නේ. නැත්නම් ඉතින් අර යටට නවපු කල කොච්චර වතුර වැක්කිරුවත් වැඩක් නැහැ. එහෙම නැත්නම් ඔඩොක්කුවේ ප්‍රඥාව අන්න ඔඩොක්කුවේ පුරෝගෙන කකා ඉන්නවා. බණ අහලා නැකිල්ල ගියාට පස්සේ මුකුත් නැහැ. ඔක්කොම දමලා ගහලා විසි කරලා තමයි යන්නේ. මේ විදිහේ දෙයකට වැඩි එහා ගිය ගමනක් මෙතන තියෙනවා. ඒ සඳහා එකම දෙයයි තියෙන්නේ. යෙදිලා බලන්න. යෙදිලා බලනකොට බලනකොට තේරෙයි අර විදියට කයින් යට හෙළු ඇස් ඇති අර්ථේ වැඩක් නැහැ. ඒක හොඳයි, මුලදී හොඳයි. නමුත් කාලෙත් එක්කන්න හිතින් යටහෙළු ඇස් ඇති ස්වභාවයක් මතුවෙලා එනවා. මේ දේවල් මොන මොන වයිවර්ණ දේවල් තියෙන්න පුළුවන්. බැලුවොත් නිල්වන් රතුවන් වෙලා එනවා. නමුත් අන්න පොඩ්ඩක් දුරස් වුණොත් ඒකත් තව එක දෙයක්. ඒකත් තව මේ ගලනේ කොටසක් විතරයි. එන්නේ විදිහේ හිතින් යට බන් ඇස් ඇතිව හිතින් යටහෙළු ඇස් ඇතිව ඉන්න උපකාරයක් අද දින මේ ධර්ම දේශනාවෙන් උත් සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් කරන්නට යෙදුණා. බැලුවොත් එහෙම කී සතියේ ධර්ම දේශනාවේ දිගුවක් ලෙසත් අපිට දකින්න පුළුවන්. මොකද මේ අපි සියලු දෙනාම ඉතින් සැපක් හොයාගෙන යන ගමනක යන්නේ බහුතරයක්. ඉතින් එහෙම යනකොට ඒ හා සමානවම දුකකුත් ලැබෙනවා. ඉතින් අපි ඒක අත්දැකලා තියෙනවා. ඉතින් මෙහෙම යන ලෝකයක මේ ඈත් වීමට දරන පිරිසකුත් ඉන්නවා. ඉතින් අදත් ඒ වගේ පිරිසක් තමයි ඉතින් මෙතන ඉන්නේ. ඒ පැහැදිලි කර දීමට ස්වාමින් වහන්සේ යොදාගත්ත බුදුන් වහන්සේගේ කාලේ සිටපු අනුරුද්ධ මහරහතන් වහන්සේ සම්බන්ධ කතාවක්. අනුරුද්ධ ස්වාමින් වහන්සේ දිවා විහරණයෙන් ගත කරන වෙලාවක මේ නිම්මාන රති කියන දිව්‍ය ලෝකෙන් ආපු දේවතාවියන් පිරිසක් යම්කිසි අදහසක් ඉදිරිපත් කරා. මේ තමන්ට හිතෙන හිතන ආකාරයේ සැපවල් ලබා ගන්න පුළුවන් කියලා, මොන ආකාරයෙන්ද පාටකට තමන් කැමති පාටකට, තමන් කැමති ස්වරයකට හෝ තමන් කැමති සැපයක් ඇති කිරීමට උත්සාහ කරනවා කියලා. එහෙම ඉතින් කරන්න පුළුවන් කියලා පෙන්නවා. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ දැකලා යටගිය ඇස් ඇති අයෙක්, යට හෙළු ඇස් ඇති අයෙක් බවට පත් වුණා එතනදී. එහි ආදීනව දැකලා ඉතින් අපිටත් මේ යට හෙළු ඇස් ඇති අය සිටීමට අයෙක් බවට පත්වන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපදාවත් ඉතින් කයෙන් පමණක් යට හෙළු ඇස් ඇති අයෙක් සිටීමට නොවේ, සිටින් යට හෙළු ඇස් ඇති අයෙක් බවට පත්වෙන ප්‍රතිපදාවක්. නමුත් ඒ ගමන තුළදී ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු තුළින්ම පිළිතුරු ලබා ගැනීමට හැකි වෙන පරිණත තත්වයක් අපි ඇතිකර ගැනීමට willingness එකක් අපි තුල ඇතිවිය යුතුයි කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඉතින් අපිත් එහෙම ඇති කරගන්න උත්සාහ කරමු. මේකින් ඇති වෙන්නේ ඉතින් ඒ එන ආවේග, තමන් තුළ ඇති වෙන දුර්වලතා, තමන් තුළින්ම දැක ගැනීමේ ශක්තියක් ඇති කරගන්න උත්සාහ කළ යුතුයි. ඉතින් එවිට මේ එන දේවල් හිතන තරම් කියනවා යකා හිතන තරම් කළු නැහැ කියලා. ඉතින් අප තුළින්ම ඒ දැක ගැනීමට ශක්තියක් ඇති කර ගැනීමට අවශ්‍ය ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඒ වෙනුවෙන් ගරුණීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. වැඩසටහනේ මීළඟ අංගය ලෙස අපට තිබෙන්නේ වාර්තා ඉදිරිපත් සතිමත්ව පුහුණුවේ වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඊට ප්‍රථම නිස්සරණමණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාවක් තියෙනවා. ආධුනික සතිමත්ව පුහුණු කිරීමට පටන් ගන්න අයෙකුට කොහොමද මේක පටන් ගන්න කියලා එක මං ෂෙයා කරගන්නම්. ඉතින් මෙහෙම මේ යටි සිතෙන් යට හෙළු ඇස් ඇති අයෙක් වීමටයි ඉතින් මේ උපදෙස් ඉදිරිපත් කරන්නේ. කොහොමද මුල්ම පටන් ගන්නේ? වීඩියෝ පට දෙකක් තිබෙනවා. ඒ වීඩියෝ පට දෙක බලලා මූලික අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ වීඩියෝ පට දෙක සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. ඉතින් වඩාත්ම වැදගත් කාරණය ප්‍රායෝගිකව කොහොමද මේක අපි අත්දකින්නේ කියලා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේදීත් පැහැදිලි කළා. බුදුන් වහන්සේගේ කාලයේ සිටපු ස්වාමින් වහන්සේ කෙනෙකුට කොහොමද බුදුන් වහන්සේ ඇමතුයි කියලා, තුච්ඡ පෝතිල කියලා. මොකද කයෙන් පමණක් යට ඇති යටගේ ඇස් ඇති අයෙක් ලෙස හඳුන්වනවා. ඉතින් අපි කොහොමද එහෙම නැතුව ප්‍රායෝගිකව මෙහෙ දකින්නේ? ඒ සඳහා ඉතාමත් සුළුෙන් හෝ විනාඩි 5ක් විනාඩි 10ක් පමණ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම පුහුණු කරලා ඒක සුළු වශයෙන් දිනකට අද විනාඩි 5 නම් හෙට විනාඩි 10යි 15යි ඒ විදිහට දික් කරලා සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ වූ පසු තමන්ගේ වාර්තා අත්දැකීම් අප සමග බෙදා ගන්න පුළුවන්. තමන්ගේ වාර්තාව ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා එහි තමන්ගේ ගැටලු තීබෙනවා නම් සදා ගැනීමට පුළුවන්. මේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ කොහොමද? මුලින්ම තමන්ගේ සතිමත් ඇවිදීම පටන් ගත්තේ කොහොමද? තමුන්ට දැනෙච්ච දේ, තමුන් එහිදී ප්‍රතික්‍රියා දක්වූ ආකාරය, නැවත අපි කියන මේ මූලික අරමුණ, තමුන්ගේ පාදේ විලුඹේ පොළොව ගැටීමේ දී සිදුවෙච්ච දේවල්, තමුන් අත්දකපු දේවල් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව සතිමත් හිඳ ගැනීමේදී අත්දැකපු දේවල් තමුන්ගේ මූලික ඔබ්ෙක් මූලික කරගත්තේ හුස්ම ගැනීම පිටිකිරීම දෙහෙම නැත්තං යටි උතරේ පිම්බීම හැකිලීමද එහිදී තමුන් අත්දැකපු දේවල් ඉදිරිපත් කරලා අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා Google ෆෝම් එක මෙහි සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඊමේල් ඇඩ්‍රස් එකක් තිබෙනවා. තමුගේ වාර්තා මේ Google ෆෝම් එකේ හෝ ඊමේල් ඇඩ්‍රස් එක හරහා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන අතරතුර එම වාර්තා ඉදිරිපත් කරලා ස්වාමින් වහන්සේලාගෙන් තවදුරටත් උපදෙස් ලබා ගැනීමට හැකි. වැඩසටහන සෑම දිනකම මෙල්බන් වේලාවෙන් දවල් 12:00 සිට 2 දක්වාත් ශ්‍රී ලංකා වේලාවෙන් දේ 7 සිට 8:30 දක්වාත් පැවැත්වෙනවා. මෙහිදී පොඩි මතක් කිරීමක් කරන්න ඕනි, ලබන සතියේ ඉඳලා මෙහි සම ටයිම් එක වෙනස් වෙනවා. එතකොට අපි 12:30ට නෙමෙයි පටන් ගන්නෙ, මෙහි මෙල්බන් වේලාවෙන් 11:30ට. ඊට සමානව මෙහි ඔස්ට්‍රේලියාවෙන් සම්බන්ධ වෙන කට්ටිය තමන්ගේ කාලසටහන සකස් කරගන්න ලෙස ඉල්ලා සිටිනවා. වැඩසටහනේ රැස්වීම් අංකය මෙහි සඳහන් කළ තිබුණා. ඊට අමතරව මුරපදයක් තිබෙනවා. වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාලයක් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේලාගේ අවසරය පරිදි. අද දිනේදී වාර්තා ඉදිරිපත් කිරීමට මම ලිලංගක්කාට ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දින අපිට එක ලිඛිත වාර්තාවක් ලැබිලා තියෙනවා. එය ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේලාගේ අවසර ඉල්ලා සිටිනවා.
හොඳයි.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සතිමත් පර්යංක තෙරුවන් වන්දනා කොට බද්ධ පර්යංකයෙන් වාඩි වුනෙමි. හුස්ම රැල්ල වෙත අවධානය ආයාසයකින් තොරවම යොමු විය. ඉතා සුවදායක ලෙස හුස්ම රැල්ල වැටහුණි. එය දෙස බලා සිටින විට ආශ්වාසයේ දිගු ලෙසත් ප්‍රශ්වාසයේ කොට ලෙසටත් වැටහුණි. හුස්ම රැලිවල මුල මැද අග බලා සිටිය හැකි විය. එවිට මුල හුස්ම සියුම් ලෙසත් මැද හුස්ම ඝන ලෙසත් අග හුස්ම නැවත සියුම් ලෙසත් වැටහුණි. සිත බොහොම තැන්පත් ගතියකට පත් වුණි. එහෙත් ටික වේලාවකින් ටීවී එකේ විටක ඇති වී නැති වී යන සුදුහා කළු තිත් වැනි දෙයක් පෙනෙන්නට විය. නැවත හුස්මට සිත යෙදුණි. බද්ධ පර්යංකෙන් වාඩි වූ සිටි නිසාදෝ දකුණු කකුලේ වේදනාවක් ඇති විය. මේ දෙස බලා සිටින බවක් දැනුණද සිත තවමත් නාසිකාග්‍රයේ ඇති බව තේරුණි. වම් කකුලේ මහපට ඇඟිල්ල හා ඉතිරි ඇඟිලි හතරක්ම උඩ අතට නැවෙන ලෙසක් දැනුණි. ඇඟිලි ගැලවෙන තරමට වේදනාව උග්‍ර විය. කය තද වී කෙලින් වෙන ලෙසක් දැනුණි. ක්‍රමයෙන් වේදනාව තුනී වී නැවත හුස්මට සිත යන බව තේරුණි. මේ චක්‍රය 3-4 වතාවක් වුණි. පැයක පර්යංකයෙන් නැගිටුනේ ඔරලෝසුව නාද වීමෙනි. පින්වත් ස්වාමීන් වහන්ස, පුහුණුවේ වැරදි ඇතිනම් කරුණාකර උපදෙස් දෙන්න. එදිනදා ජීවිතයේදී බොහෝ විට නිරායාසයෙන් හුස්ම වෙත සිත යන්න බවක් තේරෙයි. එසේම ගැටීම් ඇතිවිය හැකි අවස්ථා බොහෝ විට සතියෙන් මගහැරෙන බවක් තේරෙයි. සිතගෙන සිටින බොහෝ අවස්ථාවල දෙපතුලේ ස්පර්ශය වෙත සතිමත් වෙයි. කමටහන් සුද්ධ කරමින් අපට මාර්ගය පහදා දෙන සහ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත්, මේ වැඩසටහන් සියල්ල කරගෙන යන සැමටත්, සහභාගී වෙන සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයටම මේ පින් හේතු වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට දැන් ඔය විදිහට සිහියක් පුරුදු කරනවා. දැන් අපි කියමු දැන් සක්මනත් කරනවා ඇති පරියන්කය තමයි විස්තරය ලියලා තියෙන්නේ. එදිනෙදා ජීවිතයත් උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ කලින් අපි කියන උත්සාහ කරපු කතාව අපිට මේ තුළ පෙන්වන්න පුළුවන්. නොයෙකුත් දේවල් රැලි විදියට එනවා, චක්‍ර කැරකෙනවා. නමුත් ටික වෙලාවකින් ඒක නික්මිලා යනවා. වේදනාව එනවා, වේදනාව එන්නේ අම්මෝ අතපය කඩනවා, ඇඟිලි කඩනවා කිය, කපන්නම් කොටන්නම් මරන්නම් කියාගෙන තමයි එන්නේ. නමුත් අන්න මොකද වෙන්නේ, ටික වෙලාවකින් එයා බැහැලා එයාගේ රංගනය අවසන් කරලා යනවා. එතකොට අර එනකොට කොහොමද? එනකොට අපි කියනවා අම්මෝ ඉවරයි, දැන්නම් ඇඟිලි ටික ඉවරයි, මේ කැඩිලෙයි දැන් කැඩිලෙයි කියලා තමයි එන්නේ. නෑ ඔය කිව්වට ඔය අක්කු ඔච්චර කළු නෑ. ඒකම තමයි ඔය තේරෙන්නේ. දැන් පළවෙනි දවසේ පළවෙනි අත්දැකීම නම් දැන් දෙවෙනි දවසේ වේදනාව වෙනකොට දන්නවා මූමේ ඔය කියාගෙන ආවට මේකගේ එච්චර ඔය කියන තරම් ලොකු කමක් නැහැ කියන ස්වභාවය දකින්න පුළුවන්. සමහර විට පැය පණලා ඉඳලා බලන්නත් හිතෙන්න පුළුවන් ආ තාපහුව වරෙන් කියලා ඉන්න පමණට ශක්තියක් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අන්න ඒ විදිහට ඒ දේවල් වලට ඒ අවස්ථාව ලබා දෙන්න, ඒ ක්‍රියාවලියට ඉඩ දීලා ඉන්න. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේ කොයි දෙයාවත් මේ හැමදේම බැහැලා යනවා. ඕක විශේෂයෙන් දැන් ඔය විස්තර කිව්ව හුස්මේ නිරූපණය වෙනවා. මේ දිග කෙටි බව, ඊට පස්සේ මුල මැද අග, සියුම් ගොරෝසු බව, ඒවා කොයි ආකාරයෙන්ද මේ චක්‍ර විදියට කැරකෙන්නේ කියලා. එතකොට යම්කිසි වෙනස්කම් ටිකක් නිරීක්ෂණය කරනවා. හැබැයි ඕකේ තව ගොඩාක් විස්තර දකින්න පුළුවන්. ඔය ඔය වෙනස් වීම ගිහිල්ලා කොහෙට ගිහිල්ලාද නවතින්නේ කියලා බැලුවොත් තේරේවි ඔයිට වැඩිය සීග්‍රයෙන් ඕක වෙනස් වෙනවා. තාම කතාවේ මුල් පිටු කීපේ විතරයි වගේ දැකලා තියෙන. ඔය දිග කෙටි මුල මැද අග ස්වභාව දකින්නවා කියන්නේ ඒක හොඳ ගමනක ආරම්භයක්. එතකොට අනිත් දවසේ බලන්න මේ හුස්ම කොහොමද වෙනස් වෙන්නේ කියන දැන් ওই නිරීක්ෂණයක් තියෙනවනේ. ඒක ගොඩක් වෙලාවට විනාඩි දම ඔය කියන විදිහට විනාඩි 40ක් වගේ ගිහිල්ලා තමයි ඒ ටික නිරීක්ෂණය වෙලා තියෙන්නේ. එතකොට මම කියන්නේ දැන් ඒ විනාඩි 40කදී පළවෙනි දවසේ දැක්කනම් ඊළඟ දවසේ දකින්න පුළුවන් විනාඩි 30කදී. ඊළඟ දවසේ තේරෙනවා අප්පා විනාඩි 10න් වෙනස් වෙනවා මේක කියලා. අන්න අර එකම පාරේ යනවා. හැබැයි වෙනදාට වැඩිය වේගෙන් යවෙනවා. කලින් දවස් විනාඩි 40ට ගිහිල්ලා නැවතුණ එක පස්සේ දවසක විනාඩි 20න් 30න් යනවා. ඊට පස්සේ දවසේ විනාඩි 5න් යනවා. ඔන්න විදිය ගමනක් තමයි තියෙන්නේ. එතකොට අන්නේ වෙනස් වීම නිරීක්ෂණය කරන්න. මේ උෂ්ම වෙනස් වෙනවා. මුල මැදාග මේ විදියට වෙනස පවතිනවා. කොහෙටද මේ වෙනස අපි අරගෙන යන්නේ? කොයි විදියටද මේ වෙනසේ අග කෙලවර කියලා ගත්තොත් අන්න මේකෙත් චක්‍රයක් තමයි තියෙන්නේ. වේදනාවේ චක්‍රය වගේ හුස්මෙත් චක්‍රයක් තියෙනවා. ඒ චක්‍රේ එකක් දැක්කහම තමයි මේ එතනින් එහාට පැන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හැමදාම ටිකක් යනවා නවතිනවා, ආපහු ටිකක් යනවා නවතිනවා. අර මුළු චක්‍රේ හරහා ගමන් කරන්න අවස්ථාවක් අරගෙන නැහැ. එක කට්ටක් පැන්නොත් අන්න ඊට පස්සේ තේරෙනවා මේක මේ මේ මේක තමයි චක්‍රේ. දැන් තේරෙනවා අන්න චක්‍ර 3 4 කැරකෙනවා එකම පරයන්කය ඇතුළත. එතකොට ඕකේ වේදනාව එක කට්ටක් පැන්නා වගේ බලන්න අර විදිහට ඔය හුස්මත් ඒ විදිහේ ගමනක යනවා. ඔය කොයි දේ වුණත් ඒ විදිහේ ගමනක යන්නේ. මුල් එක තමයි ලොකු රැළ පෙන්නන්නේ. අම්මෝ වාඩි සිය ගානක් උස රැළක් කියලා තමයි එන්නේ. ඒ පළවෙනි රැළ එහෙම තමයි එන්නේ. නමුත් දෙක තුන බහිනකොට තේරෙනවා මේ සුනාමි කියන ඒවත් ඔය කියන තරම් නෑ. ඕකේ පොඩ්ඩක් ඉඩම් මාක් කරන්න යන්න නැතුව, මාළු අල්ලන්නේ යන්නේ නැතුව පොඩ්ඩක් වෙරළෙන් එහාට එලා ඉඳියා නම් එච්චරයි. එතකොට ඔය 50,000ක් වතුරට ගහගෙන යන්නේ නැහැ. අන්න ඒ විදිහේ වෙනස් වූ අදහසක් ටික ටික මතුවලා එන්න පුළුවන්. ඒක හොඳ වේදනාවෙන් පේනවා. එන්නේ කපන්නම් කොටන්නම් ඇඟිලි කැඩේ ඉවරයි කියලා තමයි එන්නේ. ටික වෙලාවකින් තේරෙනවා නෑ එහෙමම නෑ. ඔන්න ටික වෙලාවකින් යාම බැහැලා යනවා. කොහේ ගියාද මොකද වුනේ කියලා හිතන්න බෑ. මේ මේ ඉරියව් වෙනස් කරේ නැතුවනේ ඔය වෙලා තියෙන්නේ. එතකොට මොකද වුනේ වේදනාවට? කින් පස්සේ එනවනේ. ඒ වගේ තමයි අනිත් ඒවත්. ඒක හොඳට නිරූපණය වෙනවා හුස්ම තුලින්. ඔය හුස්මේ වෙනස්කම් දකින්නවා. අනිත් දවසේ උත්සාහ කරන්න මෙන්න මේ වෙනස්කම. දැන් සතියක් තියෙනවනේ, තව ගණ දවස් ගණනාවක් තියෙනවනේ. ඒක තව හොඳට හොඳට නිරීක්ෂණය කළා ඊළඟ දවසේ අපිට කියන්න මේ මේ විදිහට මේ වෙනස්කම ඉදිරියට විකාශය වුණා. මෙන්න මේ ආකාරයෙන් තමයි වෙනස් වෙලා මෙන්න සම්පූර්ණ චක්‍රයක් කැරකුණා මම දැක්කා කියලා මොකක් හරි තමුන්ගේ නිරීක්ෂණේ. ඒ සඳහා එකම දෙයයි කරන්න ඕනේ. මෙන්න මේ වෙනස කොයි දිහාවටද අපිට අරන් යන්නේ? කොහොමද මේක වෙනස් වෙන්නේ කියන අර්ථයෙන් බලන්න. එහෙම බැලුවේ නැත්තම් කෙනෙක් කියනෝ නෑ නෑ හුස්ම පැයක් ඉඳියා පැයම එක විදිහයි කියලා. ඒකත් හරියටින් බැලුවාම මොකද ඉතින් එයා දැකලා තියෙන හැමනි වෙනස් වෙනවාලි කියලා බැලුවොත් අම්මෝ එක හුස්ම දෙකක් එක ළඟ හුස්ම දෙකක්වත් එක විදිහට නෑ කියන තරමට ඕක වෙනස් වෙනවා. අනේ වෙනස අල්ලගත්තා නම් ඒ වෙනස අපිව අමුතු ගමනක් අරන් යනවා. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න ඊළඟ දවසේ ඒ වෙනස පිළිබඳ තව තව වැඩි වැඩියෙන් ලං වෙලා හුස්ම දිහා බලලා අපිට කියන්න කියලා අපි ඉදිරියට යමු.
එරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දිනට ලිඛිත වාර්තා වෙනත් ඉදිරිපත් වී නැති නිසා අද වැඩසටහනට සහභාගී වෙන අයට ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අවස්ථාවක් අවසරයිද?
එරුවන් සරණයි. ගැටලු තියෙන නම්
එහෙමයි ස්වාමීන් වහන්ස. හොඳයි. අද දින වැඩසටහනට සහභාගී වෙන සියලුම දෙනාගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබට ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි වෙනත් ප්‍රකාශනයක් කරන්න අවශ්‍ය නම්, ඒ වගේම භාවනාව සම්බන්ධයෙන් ගැටලුවක් निराකරණය කරගන්න අවශ්‍ය නම් ඒකට දැන් අවස්ථාව තියෙනවා. කරුණා කරලා මේ හෑන්ඩ් සයින් එක පෙන්නලා අපිව දැනුවත් කරන්න. එතකොට වෙලා තියෙන විදිහට අපි ඔබට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟ අක්කා චැට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් දාලා තියෙනවා, පොඩ්ඩක් ඒක කියවනවද? සමාවෙන්න.
හොඳයි නදී ස්වාමීන් වහන්ස, මේ දැන් චැට් සෙක්ෂන් එකෙන් අපිට ලැබුණු ප්‍රශ්නයක්. මේක ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මෝස්ට් වෙනරබල් බාන්තේ, I used to practice walking meditation, sitting meditation and being mindful on thoughts and feelings for a long time. I used to get very angry when my husband came home after a party. For a long time, he had an agreement with me that he would allow me to participate in meditation and religious programs if I would allow him to drink. But I used to think and think I get angry because I had my feeling. I used to get angry, but it was getting less intense. Yesterday, for the first time, he had gone blackout and slept at party and came home in the morning. I could not get angry. I felt blank. I did not talk, but did not get angry or unhappy. I could be mindful on thoughts and feelings. I even remembered Sarakani. Later, I felt a big gratitude for mindfulness. Teruan Saranai, please advise in Sinhala. Vartava avasan swamin vahan sir.
Hande Sinhalen uttara denna kiyala thiyena neda? Hande me wage avasthawa thing ada. Dar me ewillak denna eka samadhanayakata ewilla thiyena party walata yanna denawa nan bhavana karanna denawa kiyala. Thi oy deka balanna den denna yanna pathi dehekata ne. ඒ දෙකෙන් ඉතින් අපි අපිට පුළුවන් අර එක්කෙනෙක් අනිත් පැත්තට යද්දිත් අපිට දැන් අපි කරන වැඩේ හරියට කරනවා නම් ඒක අර නිහඬ බණක් වෙන්න පුළුවන් අනිත් කෙනාට දන්නේම නැතුව. ඒ වගේම අර තමන්ගේ හිත දිහා බලන් හිටිය නිසා පළවෙනි දවසේ සමහරට ෆේල් වෙන්න පුළුවන්, තරහ යන්න පුළුවන්. දැන් ඒක හරියට අඳුරගත්ත නිසා දෙවෙනි දවසේ වෙනකොට ඒක යම් කිසි ප්‍රමාණකින් ගොඩදා ගන්න පුළුවන් වෙලා තියෙනවනේ. දැන් ඕක සමහරట్లా තුන්වෙනි දවසේ ඊට වඩා වැටෙන්න පුළුවන්. දන්නෙම නැතුව මේක අර අපි හිතන් ඉන්නවා දැන් මට පුළුවන් කියලා. එක දවසක් මොකට හරි ගොඩදා ගත්තාම හිතනවා ඊළඟ දවසෙත් මට පුළුවන් කියලා. ඒනට සමහරලාට ඊළඟ දවසේ ඔච්චර ලොකු දෙයකටත් නෙවෙයි, චූටි දෙයකට සමහර විට මේ මානසිකව වැටෙන්න පුළුවන්, තරහ යන්න පුළුවන්, ලොකු ආසාවල් එන්න පුළුවන්. ඒකත් අඳුරගත්තනම් තව ඉස්සරහට යනකොට දන්නෙම නැතුව ටික ටික ඉස්සරහට යෑමක් වෙනවා. ඒක පාරටම එක දවසෙන් හරි ගිය පල්ලියටම කියන්න බෑ හරියටම හරි කියලා. එහෙම නැතුව දැන් එක දවසක් ගොඩදාගත්ත බව හොඳටම තේරෙනවා නම් ඊළඟ දවසක ආයෙත් වැටුණත් ආයෙත් ඒකත් ගන්න පුළුවන් පාඩමක් විදියට. අපිට වරදින තරමට තමයි ඒව පාඩම් විදියට ගන්න පුළුවන්. ඒක දවසක් තරහ ගියා නම්, එක දවසක් ආසාවෙන් ඒකත් එක කැළඹුණා නම් ඊළඟ දවසේ අපිට තේරුම් ගන්න පුළුවන් මට මෙහෙම ආසාවක් ආවේ, තරහක් ආවේ මෙන්න මේ වගේ අවස්ථාවවලදී. දැන් ඒ ආසාවක් ආපු නිසා, තරහක් ආපු නිසා මට කොච්චර දැවීමක් තැවීමක් වුණාද කියලා සිහියෙන් ඉන්න කෙනා හොඳටම දන්නවනේ. එතකොට ඊළඟ දවසක ඒ වගේ දෙයක් එනකොට, මගේ එනකොටම තේරුම් ගන්න පුළුවන් මෙදා මම මෙහෙම වුණොත් මට ඊට වඩා දරතයක් පරිලාහයක් වෙන නිසා මග එනකොට මගදීම ගොඩදා ගන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි. දැන් මේක අහන්ගින් අනිත් අයටත් ගොඩක් හොඳ පාඩමක් වෙනවා. ඉතින් මේ විදිහටම කරගෙන යන්න, කරගන්න කියන විශේෂ දෙයක් කරන්න නැහැ. දැන් මේ අනිත් කෙනත් නිකන් කියලා දෙන්න එන එකේ තේරුමක් නැහැ. මොකද ඒ කෙනා යන්නේ එක පැත්තකනේ. දැන් එහෙම කෙනෙකුට භාවනා කරන්න එන්න කියලා හරි මේ කරන දේ වැරදි කියනවට වඩා හොඳයි තමන්ගේ වැඩේ හරියටම කරනවා නම්. යා කොච්චර වැරදි දේවල් කරත් මේ ඒකට තරහ වෙන්න යන්නෙත් නැතුව ඒ වෙනුවට නිහඬ බණක් විදියට කියන්න පුළුවන් නම් ඒක ලොකු අර නිහඬ බණක් වෙලා එයා දන්නේම නැතුව මේ පැත්තට එයත් මේ පැත්තට හැරෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් මේ වගේ දේවල් සතියෙන් මේ වගේ දේවල් ඇහෙන්න එකත් ගොඩක් සතුටුයි. ඉතින් හොඳයි.
තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. කාට හරි භාවනා ගැටලුවක් හෝ අදහසක් ප්‍රකාශ කිරීමට තියෙනවා නම් කරුණාකරලා අත ඔසවන්න කියලා ආරාධනා කරනවා. මම හිතන්නේ අවසරයි. තෙරුවන් සරණයි නාමන්ත. ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි ඊළඟක. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නාසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට ප්‍රකාශයක් කරන්න ඕනේ. දැන් සත්‍යමත්ව ඉන්නකොට මම දකින දෙයක් තමයි, දැන් ඉස්සර නම් මෙහෙම දෙයක් අත්දකින්නවා කියලා වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තිබ්බා. එනකොට දැන් මේ කාලයක් එක්ක ඉස්සරහට යනකොට තේරුම් යනවා මේ සමහර අත්දැකීම් හරියට වෙන් කරලා වචන වලට කඩලා මේ ප්‍රකාශ කරන්න බැරි බවක් එන බව. මම ඉතින් පොඩි කාලේ මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ කතාව අහනකොට මට හරි පුදුමයක් ඇති වුණා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරන දේ අනිත්‍යයන් ප්‍රකාශ නොකර පිරිනිවන් පාන්නේ කොහොමද? ඇත්තයක් අවබෝධ කරාම ඒක කියාගන්න බැරි වෙන්නේ කොහොමද කියලා. ඒත් ඉතින් දැන් මේ සතියෙන් මෙහෙම යනකොට තේරෙනවා අත්දකින්න සමහර අත්දැකීම් වචන වලට හරවන්න විදිහක් නැහැ. ඒ වචන භාවිතා කරන පරාසයයි අත්දැකීම් ඇති වෙන පරාසය අතර ලොකු දුරක් තියෙනවා. ඒක හරවන්න බැරි බවක් තේරෙනවා. ඒ වුණාට මේ මං තේරුම් යන දෙයකින් කියන්නම්. දැන් ඉස්සර නම් මට මොකක් හරි අලුතෙන් වැඩක් පටන් ගන්නකොට මං හරි මේ කම්මැලි පොඩි ලොකු චකිතයකුත් තියෙනවා. මේක කරන්න පුළුවන් වේද බැරි වේද කියලා බයක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ ලිසින් බය වෙන කෙනෙක් නෙමෙයි. ඔය අමනුෂ්‍යන්තේ මේ පොඩි කාලේ සෑහෙන බය වුණා. ඒත් පසු කාලෙක ඒක නැති වෙලාම ගියා. නමුත් මේ අලුතෙන් වැඩ පටන් ගන්නකොට මේක වර්ධීද පුළුවන් ඉද කියලා වගේ බයවල් ලුකුවට තිබුණා. ඒ හින්දාම සමහර වෙලාවට පටන් ගන්නෙත් නෑ. අත්හැරලා වෙනම ඉන්නවා, මේ අලසව ඉන්නවා. ඉතින් අර වැඩිට බය වර්ධීවි කියලා බයක් ඇති වෙලා. නමුත් දැන් එහෙම වෙලා තියෙන, දැන් පහුගිය මාස දෙකේ විතර සෑහෙන කාර්යබහුලත් වුණා, ගොඩක් වැඩ පටන් ගන්නත් වුණා. ඒ පටන් ගන්න එකක්වත් නිසියාකාර කරනවා කියලා ඒවා ඉවර කරන්නත් පුළුවන් කිදි කියලා දන්නේත් නැහැ. ඒත් මට තේරෙනවා මම මේ මොහොතින් මොහොත අර කයටත් සිහිය අරගෙන, කරන වැඩේටත් සිහිය අරගෙන ඒ සිහිය දෙපැත්තට බෙදි බෙදි ගිහිල්ලා වැඩේ කෙරෙහිගෙන යනවා. මම මේකේ ප්‍රමිතියක් ගැන හරි මේ සාර්ථක වේද, මේකේ ප්‍රයෝජනයක් වේද නැද්ද කියලාවත් දන්නේ නැහැ. නිකන් කරගෙන යනවා. හැබැයි උනන්දුව තියෙනවා. ඉතින් මේ දැන් කයට සිහිය පීටවලා සක්මන් කරලා පරියන්කේ ආනාපානසතියට සිහිය පීටවලා මේක කරන්න පටන් ගත්තට මට ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. මේ සාමාන්‍ය ජීවිතයේදී දැන් සතිය මුහුති මොද තේරෙනවා. අර දැන් පිහියක් පාවිච්චි කරලා තිගින් දිගට මුහත් වෙනවනේ. ඒ වගේ මට තේරෙනවා මේ සතියින් මට එනවා දොරතුරු ගොඩක්. දැන් පුටුවේ වාඩිලා මෙතන ඉන්නකොට උනත් ඉස්සරහ තියෙන දේවල් ඒවා හැඩතල ඒවා නිරීක්ෂණය වෙනවා කියලා මම දන්නවා. ඒ වගේ අර වැඩක් කරද්දී මට මේ වැඩේ ගැන කොච්චර දැනුමක් තියෙනවද, කොච්චර දැනුමක් මදිද, කොච්චර පළපුරුද්දක් තියෙනවද මදිද කියලා වගේ අදහස් සැහෙන තොරතුරු සම්භාරයක් එනවා. ඉතින් ඒ වගේ එන ගමන් අර කරගෙන යනකොට දැනෙන්නේ මේකේ ප්‍රතිඵලය හොඳ වෙයිද නරක වෙයිද වැඩක් වෙයිද නැති කියලා අවබෝධයක් නැහැ. අර නිකන් හිස් බවක් එක 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 අරමුණකට සිහිය ක්ෂණිකව පිහිටලා ඉදා ආයි නැතුව ගිහිල්ලා ඒ වගේ එක ස්ථිර අරමුණක පිහිටන්නේ නැතුව ඒ වැඩ කරන දේවල් සම්බන්ධයෙන්ම ස්ථිරව පිහිටන්නේ නැතුව ගඟක් ගලනවා වගේ ගලනවා. අර දැන් ගඟක වතුර ගලනකොට ওই ගඟේ වතුරට මේ අපි ගඟේ මොකද කියන්නේ අඩිය තියෙන ගල් බොරළු වැලි ඔක්කොම ස්පර්ශ වෙනවා වගේ මේ සතියත් නිකන් ධාරාවක් වගේ ගලාගෙන යනකොට ඒකට හැමදේම ස්පර්ශ වෙනවා. හැබැයි නවතින්නේ නැහැ. ඒ වගේ දිගට ගලාගෙන යamak තමයි මම දකින්නේ. ඉතින් ඒක හරි අමුතුයි ස්වාමීන් වහන්සේ මේ වචන වලින් මේක කියන්න පටන් ගන්නේදී මේ විදිහට කියන්න පුළුවන් වේද කියලා මම හිතුවෙත් නෑ. දෙවියන්ට මං හිතන්නේ යම්තරකට කියන්න ඕන දෙයක් වගේ දෙයක් කියුණා. ඉතින් අර පසේබුදුරජාණන් වහන්සේලාගේ කතාවක් පේනවා මෙතන. මේ ඒ අයත් ඒක අවබෝධ කළාට කියාගන්න බැරි බව පැමිණෙනවා. ඉතින් එතන තමයි අර සම්මා සම්බුදිය වගේ තියෙන විශිෂ්ටත්වයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට හැකියාව තියෙනවා අර හිතේට බලපාන ඒ ධර්මතාවයන් මේ ඒ වචන වලට හරවලා වෙන් කරලා කියන තරම් අති සමත්කම බුදුරජාණන් වහන්සේට තියෙන බව පේනවා. ඉතින් එතන දැන් සතිය දිනු කරද්දි තමයි තේරෙන්නේ, කාලයක් යද්දි තමයි තේරෙන්නේ මේ කියාගන්න බැරි දේවල් තියෙනවා කියලා. ඉතින් එතන මං හිතන්නේ ඕනම කෙනෙක් ඒක කොහොම හරි වචන වලට උත්සාහ කරලා මේ හරවල කියන එක තුළ සියලු දෙනාටම යහපතක් වෙනවා කියලා මම අතීත අධ්‍යක්ෂින් අධ්‍යක්ෂලා තියෙනවා. ඒ නිසා මම හිතුවා මෙහිම ප්‍රකාශයක් කළේදී කියලා ස්වාමීන් වහන්සේ. බොහොම පින් තිරුවන් සරණයි.
ගොඩක් හොඳයි. ඉතින් ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. අපි කොච්චර මේ භාෂාවක් කියන්නේ අපි සම්මත කරගත්ත දෙයක්නේ. භාෂාවෙන් මම මොකක් හරි එකක් කිව්වහම, අපි උදාහරණයක් ගමු, දැන් බල්ලා කියලා මං කිව්වහම දැන් මෙතන ඉන්න පිරිසගේ හැමෝටම මේ සද්ද ඇහෙනවා. ඒ වුණාට එක එක්කෙනාගේ හිතේ මැවෙන්නේ එක එක ජාතිය බල්ලෝනේ. මෙතන ඉන්න දෙන්නෙක්ගෙන් බැලුවොත් දෙන්නගේ හිතවල මැවෙන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් ඕකම තමයි භාෂාවක් පාවිච්චි කරද්දි අපි මං කියන දේ නෙවෙයි අනිත් කෙනාට තේරුම් යන්නේ. දැන් අපේ හිතේ අත්දැකීම් විමුක්තිය කියන එක වෙනම දෙයක්. අපි භාෂාවකින් කියන්න යන්න ගියහම වෙන්නේ තව දෙයක්. හිතේ අත්දැකීම් ඔය කොච්චර කිව්වට මෙහෙම කියන්න පුළුවන් කිව්වට කියන එකෙන් 100ට වෙන අඩු ගානක් තමයි තව කෙනෙක් තේරුම් ගන්නෙ. එයාගේ හිතේ තියෙන දේවලුත් එක්ක මැප් කරලා තමයි එයා ඒ වචන අත්දැකීම් බවට පත් කරගන්නේ. ඉතින් කොහොම අත්දැකීම් එනවා. දැන් මේ ලෝකේ තියෙන දේවල් තමයි මේ අපි වචන වලින් හරවලා පෙන්නන්නේ. දැන් ලෝකෙන් එහා දෙයක්කට යන ටික ටික යනකොට තේරෙනවා මේක කියාගන්න බැරි දෙයක් තියෙන්නේ. දැන් සමහරු කමඨාන් සුද්ධ කරනකොට කියන ඇවිදිනකොට දැනුණා කියනවා. සමහරු කියනවා මේ බයිසිකලයක් පදිනවා වගේ දැනුණා කියලා. දැන් ඔතන බයිසිකල් පදපු කෙනෙකුට තේරෙනවා බයිසිකලයක් පදිනකොට මොන වගේද දැනෙන්නේ කියලා. බයිසිකල් පදපු නැති කෙනෙකුට ඕක හිතාගන්න බෑ. යාට හිතෙන්නේ මොකක් හරි වෙන විදියක්. බයිසිකල් පදපු දෙතුන් දෙනෙක් ගැන බැලුවොත් ඒ දෙන්නට දෙතුන් දෙනාට තේරෙන්නේ බයිසිකල් පදිනවා වගේ කියලා දැනුනහම තව දෙයක්. සමහරු කියනවා සක්මන් කරනකොට නිකන් වතුරේ දණක් වතුරේ තියෙනවා, වතුරේ ඇවිදන් යනවා වගේ දැනෙනවා කියලා. ඉතින් ඔහොම වතුරේ නොගියපු මිනිස්සෙකුට ওই වගේ දෙයක් කිව්වට එයාට තේරෙන්නේ වෙන විදියක්. ඊළාට ඒක තව විදියකින් තව වචන වලින් පැහැදිලි කරන්න ගියාම ඒක තේරෙන්නේ තවත් විදියකට. ඔහොමම මේ දැන් අපි හිතන් ඉන්න ලෝකේ ඉඳලා ටික ටික ලෝකෙන් අනිත් පැත්තට ටික ටික යනකොට මේ වචන වලින් කියා ගන්න පුළුවන් ලිමිට් එක ටික ටික අඩු වෙලා යනවා. ගිහිල්ලා වෙනම පැත්තකට යනවා. දැන් බුදු කෙනෙක් බුදුහාමුදුර පෙරම්පරද්දිත් ඕක ගැන ගොඩක් සලකලා බලලා තියෙනවා. දැන් මම කියන දේ වෙන කෙනෙකුට තේරුම් යන විදියට කියන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනවා. දැන් ඒක නිසා තමයි අර පෙරම්පුරද්දිත් අනිත් පව් සමහරලාට කැඩුණට මේ බොරු කියන එක කවදාවත් කැඩිලා නැහැ කියලා කියනවනේ. ඒතර කෙනෙක් කියන දෙයක් තව කෙනෙක් විශ්වාස කරන්නේ යාගෙන මේ කියන්නේ කියන දේ ඇත්තයි කියලා විශ්වාසයක් ඇති වෙන්න ඕන අනිත් කෙනා තුළ. බොරු කියන එක කවදක හරි කැඩිලා නැහැ කියන්නේ එතකොට බුදු කෙනෙක් කියන දේ කවදාවත් වෙන කෙනෙක් විශ්වාස නොකර ඉන්නේ නැහැ. අන්න ඒ මට්ටමට එන්න තරමයි බුදුහාමුදුරුව සාරාසංක කල්පලක්ෂා පෙරම්පුරද්දි කවදාවත් බොරු කියලා නැහැ කියලා තියෙනවා. දැන් වෙන දේවල් අනිත් පව් සමහරලාලාට කැඩිලා තියෙනවා. ඒ වුණාට අර කටින් බොරු කියන එක කවදාවත් කැඩිලා නැහැ කියනවා. අන්න ඒකම තමයි මේ අපි කොච්චර හිතන් හිටියට මේ කියන දේ තව කෙනෙකුට තේරෙයි කියලා මේ ලෝකෙන් අනිත් පැත්තට එතරට ලෝකෙන් කෙලවරට යන යන ටික ටික මේ වචනවල තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඒක යම්කිසි අත්දැකීම් මට්ටමකට එන එක පැත්තකදී ඊළාට ඒක කියාගන්න බැරි මට්ටමකට වගේ තමයි එන්නේ අන්තිමට. කියාගන්න බෑ සමහරවිට අපිට දෙයක් කරලා පෙන්වන්න පුළුවන් මට්ටමටත් එන්න පුළුවන්. ඒකත් අනිත් කෙනා ගන්න මට්ටම තමයි වෙනස් වෙන්නේ. හොඳයි. ඉතින් ඔක ඔය විදිහටම ඉතින් දැන් සමහරවිට ඉස්සරහට යනකොට දැන් හිතන් ඉන්න ඕනේ යම්කිසි මට්ටම. ඒකත් ටිකක් වෙනස් වෙලා තවත් වෙන මට්ටමකට එන්න පුළුවන් තව කාලයක් යනකොට. එහමාරේ තමන් හිතන් ඉන්න මොකක් හරි එම් එකක් තියෙනවනම් ඒ එම් එකක් දන්නේම නැතුව වෙනස් වෙනවා. ඒක කොහොම දිගට කරගෙන යන්න තියෙන්නේ.
හොඳයි. එහෙමයි සොයනස. දැන් කලින් නම් දැන් මේක දැන් පුදුම දෙයක් පටන් ගත්තාම අපි සාමාන්‍යයෙන් අධ්‍යාපන ක්‍රමය අනුව සංස්කෘතිය වලින් එන හුරු අනු අපි පටන් දෙයක් පටන් ගත්තම ඒක දියුණු කරගෙන යනවා කියන මේ වටපිටාවක් හිත තුළ තියෙනවානේ. දැන් මෙතන එහෙම දියුණු කරගෙන යනවා කියලා හිතලා කරන්න තරම් මේක කෙනෙක් නැහැ. නිකන් අර ඒක නිකන් ඉබේම තමන් සතිය තමන්ගේ ආධිපත්‍යයට මාවනතු කරගෙන වගේ මේකක් තියෙනවා. මොකද ඒතන තුළ කිසියම් සහනයක් ඇති වෙනකොට මම සතියට බැඳීමක් ඇති වෙනකොට එතන සතිය පාලනයට මව නතු වෙනවා. ඉතින් ඒක එතන නතු වුණාට පස්සේ මමත් ඒකට ඉඩ දෙන නිසා ඒක ඉබේම චක්‍රයක් වගේ කරකීගෙන යනවා. ඉතින් ස්වභාවිකවම අර ඒ සතිය ගැන හිතේ තියෙන ගෞරව යම් කෙනෙක්ට හිතේ ගෞරවයක් තියෙනා නම් ඉතින් ඒ කෙනා තුළ මේ ධර්මතාවයේ දිනු වෙන එක සමහර විට සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේලාගේ අනුභවයක්ම වෙන්නේ නැති. මොකද මට දැන් තේරලා තියෙන්නේ යොදන්නේ දෙන ආයාසය සෑහෙන අඩු වෙමින් පවතිනවා. ඒ සම්බන්ධ වෙනවට අර තොරතුරු එන විදිය, ඒ තොරතුරු ඇවිල්ලා ඉබේම කළමනාකරණය වෙලා යන විදිය සිද්ධ වෙනවා. මෙහෙමත් දෙයක් තියෙනවා. දැන් ඔය චක්‍ර කරගෙන ගැන කියනකොට මට සාමාන්‍යයෙන් තේරලා තියෙනවා එක මාසයක් එකහමාරක් වගේ සාමාන්‍යයෙන් කරන ඕන දෙයක් හරියනවා. ඊට පස්සේ ආයි මාසයක් එකහමාරක් විතර වගේ කරන දේවල් ටික ආයාසයක් ඇතුව තමයි කරන වැඩ හරියන්නේ. හැබැයි සතිය වේද කියම තියෙනවා සමහර කාලවල. ඒ ඔය වැඩ වර්ධින කාලවලදී කරන දේවල් එච්චර කෝඩිනේට් වෙන්නේ නැහැ හරියට. ඒ අඩුපාඩු වෙන බව වැඩි. ඒ වගේ පොඩි මේකක් තියෙනවා. ඒ වගේ අමුතු චක්‍රයක් මම දැකලා තියෙනවා. ඒත් අර දෙකේම සතිය තියෙනවා. ඉතින් මම හිතන්නේ අර ඒ වැඩ වර්ධින කාලවල පවා සතිය ඒ බාධක ඔස්සේ තව තවත් තියුණු වෙනවා. මිසක් සතිය දුර්වල වෙන්නේ ආපහු අර ඒක සමහරකට මුලේ රසායන ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැති මේ ආපහු වැඩ හරියන්න ගත්තම සතිමත් බව අර තියෙන තීක්ෂණ බව දියුණු වීම නිසා ආයි නැවත පහසුවක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ සතිය අර අපිට අපේ චක්‍ර කරකෙද්දි පවා අපි අසීරුතාවයකට පත් වෙනවා නම් එතන අර ඒ වෙනකන් දිනු කරලා ආව සතිය හෝ පැවැත්තිච්ච සතියෙන් කිසියම් අනුග්‍රහයක් ලැබෙනවා. මේ විශේෂම ගිහි පිරිසකුණාම අපිට මේ එදිනදා කරන්න මේ කළ යුතුමයි කියලා සකස් වෙන වැඩ කොටසක් තියෙනවානේ. ඒකින් ඇති වෙන දරතේ යම් තරමකට අඩු වෙන බවක් අත්දකලා තියෙනවා. ඉතින් ඒක ලේසි එහෙම අපහසුතාවය අඩු වෙන එක ටිකක් ලේසි සතිය ගැන ගෞරවයක් හිතේ මේ දිගට මේන්ටේන් කරගන්න. එහෙමයි සවන්නස් බොහොම පින් ඔබවහන්සේ
තිරුවන් සරණයි.
බොහොම පින් නාමන්ත අධ්‍යක්ීම බෙදා හදාගත් ස්වාමීන් වහන්ස අපිට ධර්ම දේශනාව සම්බන්ධයෙන් මික්සර්ලාර් හරහා ලැබිච්ච
අපිට සද්ද ක්ලියර් නැහැ ටිකක් අඩු වැඩි වෙනවා වගේ සමහර වෙලාවට.
ස්වාමීන් වහන්ස ධර්ම දේශනාව සම්බන්ධයෙන් මික්සර්ලාර් වලින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න අවසරයිද?
හොඳයි. හැබැයි මම ධර්මදේශනාව වෙලා මම හිතියේ නෑ, බලමු ඉතින් පුළුවන් දෙයක්ද කියලා.
willingness and withinness කියන වචන දෙක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
withingness and willingness.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔහොමනම් ඉතින් මට තියෙන්නේ මේ ඩික්ෂනරියක් අරගෙන උත්තර දෙන්න.
ස්වාමීන් වහන්සේ මේ වුණේ මොකක් දන්නව ස්වාමීන් වහන්ස? දැන් අපි මේ ධර්ම දේශනාවේදී අපිව දැන් ප්‍රතිපදාවකට බැහැගෙන ස්වාමීන් අපි ධම්ම කුසල ස්වාමීන් වහන්සේ කිව්වා මේ යටට ගිය ඇස් ඇති විදිහට ඉන්න කියලා. ඒ කියන්නේ අපි දැන් මේවා දකින්නකොට දැන් සංගීතයකින් හරි නටන දේවල් හරි ඕවා දැකලා දෙවියන්ගේ කතාවක් සම්බන්ධ වුණා. ඉතින් ඒවා දැකලා ඊට අමතරව අපි දැන් මේ ප්‍රතිපදාව ආයි පටන් ගත්තට පස්සේ දැන් වර හිතේ ඇති වෙන ආවේග එන තරහා ඊළඟට වර එපා වෙන දේවල් ඕවා අර දකින්න තරම් අර ධෛර්යයක් ඇති කරගන්න කියලා. ඒකට ඉතින් ධම්මකසල ස්වාමීන් වහන්සේ අර යෝජනා කර මේ බිලින්නස් කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් හැමතැනම ওই භාවිතා කරනවානේ ස්වාමීන් වහන්සේ වචනේ අර නිකන් කොමන් වර්ඩ් එකක් විදිහට මොනවට හරි කැමැත්ත නැතුණාම නයි විලින්නස් එක තියෙන්න ඕනයි කියලා. එතනදී තමයි ওই විලින්නස් අද ධර්ම දේශනාවේදී සඳහන් වුණේ. විදින්නස් කියන එක මම නම් දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් ඉතින් අර ඒක සම්බන්ධ කරගන්න.
හා දැන් බලමු අපිට පුළුවන් ඉතින් දැන් විදින්නස් කියන එක තව මේ විදිහටත් ගන්න පුළුවන්. දැන් අපි තමන් තුල ඉන්නවා කියමු. දැන් මමත් එක්ක මම ඉන්න එකට ඔක කියන්න පුළුවන්. දැන් අපි ලෝකයත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මේ ඇහැ කන වගේ වයින් ලෝකයත් එක්කනේ සම්බන්ධ වෙන්නේ. අපි හැමතිසේම එළිය දිහානේ බලන් ටීවී එකක් බලනවා, නිවුස් බලනවා, වෙන මොකක් හරි දෙයක් එළිය නෑ දිහා බලන්නේ. ඒ වෙනුවට තමන්ගේ ඇතුළ බලන්න පුළුවන් නම් ඒක එතකොට තමන් එක තමන් ඉන්න. ඔක බලනවා කියන්නේ අර එළිය දිහා ඇස් අරින්නේ නැතුව ඇස් පියාගෙන ඉන්න එකත් නෙවෙයි ඔය කියන්නේ. එහෙම නැත්නම් කන් වහගෙන ගේ ඇතුළටම වෙලා මුකුත් බලන්නේ නැතුවම ඉන්න එකත් නෙවෙයි. එළියෙන් දේවල් අපිට සංඥා එනවා, ඒවත් එක්ක නටන්නේ නැතුව. දැන් ඒ සංඥාවක් ආවා, ඒක ඇවිල්ලා ගියා. මොකක් හරි නිවුස් එකක් ඇහුණා, ඒක ඇවිල්ලා එතනින් ඉවරයි. අනේ ඒකත් එක දිගට ඒක කකා කකා ඒකත් එක දිගට යන්නේ නැතුව ඒක ඇවිල්ලා යන දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට පුළුවන් නම් එතකොට එයා ඉන්නේ විතිග්නස් තමන් එක තමන් ඉන්නේ. පිට ලෝකයත් එක්ක ලෝකයේ වෙන දේවල් එක්ක මම කුප්පන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාට තමන් එක්ක තමන් ඉන්න. එතකොට විලිග්නස් එක විදියට බැලුවහම තියෙන්නේ ওই විලිග්නස් එක ඇති වෙන්නේ අර විතිග්නස් එකේ ඉන්න බැරි වුණාම ගොඩක් වෙලාවට. දැන් පිට කෙනෙක් කරන දේක් දිහා බලලානේ මටත් මේක කරන්න ඕන කියලා ගොඩක් වෙලාවට හැඟීම් එන්නේ. දැන් වෙන කෙනෙක් ලස්සනට අඳිනවා නම් ලස්සනට දේවල් පරිහරණය කරනකොට ලස්සන කාර් එකක් තියෙනකොට හොඳ ගයක් තියෙනකොට මටත් ඒක ඕන කියන එක හැඟීම් එනෝනේ. ඒනට වෙන කෙනෙක් එහෙම දෙයක් පාවිච්චි කරද්දිත් ඕක දැකලා ඕකෙත් තව එකක් විතරයි කියලා එතනින් නවතින්න පුළුවන් නම් එතකොට විතිග්නස් එකෙත් ඉන්නවා. ඒ වගේම විලිග්නස් එකක් ඇති වුණාට ඒක අඳුර ගන්න පුළුවන්. මටත් මෙහෙම ආසාවල් එනවා, අඳුරගෙන එතනින් නවතින්න පුළුවන්. දැවුවා පස්සේ යන්න යන්න කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැනේ. කවුරුවත් ඉන්නවද මේ ලෝකේ දේවල් විලිග්නස් එක පස්සේ ගිහිල්ලා කෙලවරක් වෙච්ච කට්ටිය? දැන් ඔක විලිග්නස් එක ගැන කියන්න පුළුවන්. දැන් මේ වගේ එක දෙයක් ඕගනයිස් කරනකොටත් යම් කිසි විලිග්නස් එකක් තියෙන්න ඕන. කමටහන් දෙන්න, ඊළඟ ධර්ම දේශනාවක් කරන්න ගියත් පොඩ්ඩක් හරි ලෑස්ති වෙන්න ඕන. ඒකට විලිග්නස් එකක් තියෙන්න ඕන. ඒනට ඒක කරලා එතනින් ඉවර කරන්න පුළුවන්. දැන් මේක ධර්මදේශනා ඉවරනාට පස්සේ හොඳයි කියන්න හරි ඒක ඊට පස්සේ ඊළඟ දවසෙත් මීට වඩා හොඳට කරන්න ඕනේ කියලා විලිග්නස් එකක් තියෙනවනම් ඒකත් එක්ක යම්කිසි දැවීමක් තැවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදට වඩා හෙට හොඳ කරන්න ඌමනාවක් තියෙනවනම් ඒ ඌමනාවත් එක්ක යම්කිසි දැවීමක් ඇති වෙනවා. අනේ ඒකම තමයි පිටින් කෙනෙක් පිට දෙයක් කරන එක බලන් ඉඳලා මටත් ඒක කරගන්න ඌමනාවක් තියෙනවනම් ඒකත් එක්ක යම්කිසි දැවීමක් තැවීමක් යම්කිසි ප්‍රමාණයක තියෙනවා. නොයි දෙක අතර එනකොට පිට තියෙන දේවල් දැක්කත් දැකපු තැනින් එතනින් නවත්තන්න පුළුවන් නම් එතකොට විතිග්නස් එකෙත් ඉන්නවා, ඒ වගේම බිලිග්නස් එකත් දන්නේම නැතුව නැවතිලා. දැන් බුදුහාමුදුරුවනත් බුදු වෙන්න කියලා ඌමනාව තිබුණ නිසා තමයි සාරාසංක කල්පලක්ෂයත් තිස්සේ මෙච්චර මහන්සි වෙන්න ඕනේ. අන්තිමට ඇවිල්ලා මේ බෝධි මූලයට ඇවිල්ලා මම බුදු වෙනවා කියන එක අතහැරපු වෙලාවේ තමයි බුදු වෙන්න පුළුවන් උනේ. බුදු වෙන මමෙක් හිටියා නම් බුදු වෙන්න වෙන්නේ නැහැ. මමයා සම්පූර්ණයෙන්ම අතහරින්න ඕනේ. එතකොට අර විලිග්නස් එක කෙලින්ම ඒක විලිග්නස් එකත් සමහර යම්කිසි මට්ටමකට තියෙන්න ඕනේ. දැන් මේකට තමයි වීරය කියලා කියන්නේ. කෙනෙකුට තියෙන්න ඕන සතර එර්ධිපාද වලින් එකක් තමයි වීරය කිව්වා. වීරය තියෙන්න ඕනේ. උනාට වීරියත් එක මට්ටමකට ඇවිල්ලා අන්තිමට මේක වීරියත් අතාරින්න පුළුවන් මට්ටමකට එන්න ඕන. විලිග්නස් එක තියෙන්න ඕනේ. ඒ විලිග්නස් එකත් එක වෙලාවකදී අතාරින්න පුළුවන් වෙන්න ඕන. අතාරින්න පුළුවන් මට්ටමේදී විලිග්නස් එකක් අල්ලගත්තොත් ඒකත් එක්ක ඇති වෙන දරතේ පරිලාහය ඊටම අඩු දෙයක් වෙන්නේ. නැත්තම් මම මේක කරන්නම ඕනේ කියලා අල්ලගත්තාම ඒක අපි හිතුවාට සමාහලට කෙරුන් නැති වෙනොත් ඒකත් එක්ක ලොකු තැවීමක් දැවීමක් ඇති වෙනවා. ඉතින් මට හිතෙන්නේ මේක තමයි දැන් මට හිතෙන විදිහට බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. දැන් නිකන් අර වචන දෙකක් විතරක් කිව්වට මට තේරුනේ මෙහෙම දෙයක් කිව්වොත් හොඳයි කියලා.
සර් මම හිතන්නේ පැහැදිලි කිරීම හොඳයි.
අදාළ දන්නා ඉතින් මට තේරෙන විදිහට තමයි මේ වචන දෙක කිව්වේ.
මම ස්වාමීන් වහන්සේ මම කර ධර්ම දේශනාවේදී විලිග්නස් කියන වචන කියවුණා. ඒ නිසා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ මට හිතෙන්නේ ඒක. ධර්ම දේශනාවේදී නම් විලිග්නස් කියනක ඇත්තටම ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ප්‍රතිපදාව දිගටම පවත්වාගෙන යන්න විලිග්නස් එකක් ඕන කියන එකයි. සමාවෙන්න මම මේක තව පොඩ්ඩක් එකට එකතු කළාට බොහන්සේගේ පැහැදිලි කිරීමට.
ඊළඟට හරි
ඒක තමයි දැන් අර සතර ඍද්ධිපාදවල එන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා ওই හතර තියෙන්න ඕන අනිවාර්යෙන් වැඩක් කරගෙන යන්න. මොන දෙයක් කරන්න උනත් ඒක තියෙන්න ඕන. ඊළාට ඒ තිබුණට ඒකත් අන්තිම මොහොතේදී ඒකත් අතාරින්න වෙනවා. අර පෝල් වෝල්ට් එකේදී වගේ උඩටම යන උඩට යනකොට හොඳට අල්ලගෙන ඒක අල්ලගෙනම යන්න ඕන. ඔක්කොම මුළු ලෝකෙම අතහැරලා ඒකම අල්ල ගන්න ඕන. උනාට අන්තිම මොහොතේදී ඒ අල්ලගත්තු ඒකත් අතාරින්න වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ පහුගිය දවසක පාරවැන්කිය ගැන පොඩි අත්දැකීමක් කියන්න. එදා ස්වාමීන් වහන්සේ පාරවැන්කිය යන්න කලින් මගේ හිතට ආවා මේ අරමුණක් කරත් වෙනසකට ලක් කරන්න ඕන කියලා අදහසක්. ඒ කියන්නේ සක්මනේදී මේක තිබුණා. ඒ කියන්නේ සක්මන් කරන දේ වෙනස් වීමට බලන්න ඕන කියලා. එදා මම කරපු ස්පර්ශංකේ ස්වාමීන් වහන්සේ මම වෙනදාට වඩා මේ කය කොච්චර දුරට මේ වාඩි වෙලා විඳලාම මේ මට පුටුවේ ස්පර්ශය වගේ වර්තමාන මොහොතට ගෙනල්ලා මේ කය කොච්චර දුරට මේ පැද්දෙනවද කියන එක මට හරියට මේ තේරුණා. මං මිට කලින් ඒක දැකලා නැහැ. කය පැද්දෙනවා, ඔළුව වෙනවා, කය චලන. ඉතින් සවනාසේ අර වෙනස කියන එක හිතට ඒක මට හිතාගන්න බෑ. ඒක මේ හිතට දීපු හින්දා එහෙම එකක් ඒක යා එහෙම පින්නවද නැත්නම් ඇත්තටම කය ඉච්චර මේ වෙනස් වීමක් තියෙනවද කියලා. ඉතින් මට හිතනවා මේ ඒ කියන්නේ අපේ අරමුණ වෙනස් වීමකට ඉඩ තියලා අපි භවනා කිරීම කරනොත් හොඳයි කියන අදහසින් තමයි ඒක පටන් ගත්තේ. ඉතින් මට හිතනවා වහන්සේත් මේ එක ඉදිරිපත් කරොත් හොඳයි කියලා. තෙරුවන් සරණයි.
හොඳයි. එහම අර වෙනස් කරාම ඒකත් එක්ක සතියේ යම්කිසි වෙනස් වීමකුත් වෙනවනේ. දැන් අපි ඕනම දෙයක් බලන විදියෙන් තමයි, බලන විදියට අනුව තමයි අපිට පේන්නේ අනිත් පැත්තට. දැන් ක්වොන්ටම් සයන්ස් වල බැලුවත් තියෙන්නේ අපි බලන විදිය ඒක මේ ඉලෙක්ට්‍රෝනය දිහා මාස්කයක් විදියට බැලුවත් මාස්කයක් විදියට පේනවා. එනර්ජි එකක් විදියට බැලුවහම පේන එනර්ජි එකක් විදියට. දැන් අපි බලන විදියට අනුව තමයි අපිට පේන්නේ. දැන් ඇඟ පැද්දෙනවද කියන එක ගැන හෙවිල්ලෙන් හිටියොත් ඒ බව තේරෙනවා. එහෙම නැතුව වෙන දෙයක් හුස්ම දිහා නිකම් බලන් හිටියන හුස්ම දිහා ඒක තමයි තේරෙන්නේ. දැන් අපි බලන එක තමයි අපිට පේන්නේ, වැඩියෙන් ප්‍රකට වෙලා පේන්නේ. ඉතින් ඕක හුස්ම දිහා බැලුවත්, ඇඟ පැද්දෙන දිහා බැලුවත්, වෙන මොකක් හරි ස්පර්ශ වෙන දෙයක් දිහා බැලුවත් අන්තිමටම ඉඳලා තියෙන්නේ මමත් එක්ක මම මේ වෙලාවේ ඉඳලා තියෙනෝනේ. ඕක වෙන කාගේවත් අත්දැකීමකුත් නෙවෙයි. දැන් මටම වෙලා තියෙන බව, මේ වෙලාවේ වෙච්ච බව හොඳටම දන්නවා. කවුරුවත් කියලා දෙයියෙක් කියලා හරි වෙන මොකකින් හරි දෙයක් නෙවෙයිනේ. දැන් මහත්යම දන්නවා මගේ ඇඟ මේ විදිහට පැද්දුනා කියලා. ඒ වෙලෙම පැද්දුනා කියලාත් හොඳටම දන්නවා. ඉතින් ඕක තමයි මේ සතියෙන් තියෙන දේ. මේ වෙලාවේ මමත් එක්ක හිටියානම් ඒ වෙලාවේ යථා ස්වභාවය මටම තේරුම් ගන්න පුළුවන්. දැන් ඕකත් එක්ක හිටියානම් ඕකෙත් වෙනසක් ඇති වෙන බව. ඒකත් මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බැරි බව, මේකේ යථා ස්වභාවය මේකයි කියලා මහත්යරම හොඳටම තේරුම් ගන්න පුළුවන්. කියන භාවනා අරමුණක් කියලා මෙන්න මේකමයි භාවනා අරමුණ, හුස්ම බලන්න ඕන, එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් බලන්න ඕන කියලා ඒකම කියලා නෑ. මේ වෙලාවේ මගේ මට හොඳටම ප්‍රකට දෙයක් දිහා බැලුවනම් ඒක හරහා අපිට තේරුම් ගන්න පුළුවන් ඒකේ යථා ස්වභාවය. ඒකම තමයි මුළු ලෝකෙම, ඒකේ මොඩල් එකක් තමයි මුළු ලෝකෙම වෙන්නේ. එක දෙයක් හරියට බැලුවනම් ඒ හරහා මුළු ලෝකෙම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ නිකං ලැබිලා තියෙන මේ වෙලාවේ මටම තේරුම් ගන්න පුළුවන් අදහසක් වන දෙයක් මේ අරමුණක් යෝජනා කරන්නේ. ඉතින් ওই වගේ වෙනස් එකකට ගිහිල්ලා බැලුවහම ඒකෙත් දකින්න පුළුවන් මහත්යව. දැන් ඕක එක දිගටම ඕකේ වෙනස්කම් මොන හරි තියෙනවද කියලා නිරීක්ෂණය කරොත් හුස්මෙම තියෙන දේවල්ම තමයි ඕකෙත් කවදාක හරි දකින්න ලැබෙන්නේ. ඉතින් ඊට වඩා වෙනස්තාව දෙයක් අරමුණක් අරගෙන බැලුවත් ඒකෙදිත් අර දේවල්ම තමයි අන්තිමටම දකින්න ලැබෙන්නේ. ඉතින් ඔහොම වෙනසක් කරලා බලන එක හොඳයි. එතකොට අර අලුත්නේ රිෆ්‍රෙෂ් වීමක් වගේ වෙනවා. ඒ වගේම තමන් කරගෙන යන එක ගැන තමන්ටම කන්ෆිඩන්ස් එකකුත් එනවනේ එක පැත්තකින්. හොඳයි, ඔහොම කරගෙන යන්න ඉතින්. ඊළඟ දවසේ තව වෙනස් එකකුත් දිහා බලන්න පුළුවන්. ඒ වගේම මේකෙම තව වෙනස්කම් වෙනවද කියලා ආයෙත් ඕනම් තව විදියට බලන්නත් පුළුවන්.
එහෙම සවනස පොඩි තව දැන් එකතු කරන්න කැමති. දැන් සාමාන්‍ය මේ පුරුදු සත්‍ය වඩාගෙන යනකොට මේ ටිකක් තීරණ සවනස හිතේ කැමැත්තක් අර නිකන් එකලස් භාවයකට. ඉතින් මට හිතෙනවා මේ අර වෙනස් වීමක ඉඩදීම තුල මේ එක පහසුවක් තිබුණා කියලා. මොකද මේ අර එකලස් භාවයේ තියෙන කැමැත්තට වඩා දැන් ටිකක් හිතෙනවා මේ වෙනස් වීමට හැමතිස්සෙම ඉඩ දෙන්න ඕන කියලා. ඒ කියන්නේ සංගීතර නිකන් අනිත් වැඩ කරනකොටත් සාමාන්‍ය දේවල් එක සතිය පිරිනකොටත් නිතරම නිතරම ඉතින් අසතියට තියෙනවන් සතියේ තියෙනවා අසතිය මාරු වෙවි කියන්නේ. ඉතින් සර ඒ කියන්නේ වෙනස් වීම දකින්න ඉඩ තිබ්බා කිව්වම හිත ටිකක් නිකන් සරල වීමක් වුණා කියලා තේරුණා. ඉතින් මේ මට අනිත්‍ය සම්සේ පර්යංකෙ විච්ච දෙකින් කියන්නේ මේ ආනාපානය කියලා බොහොම පොඩ්ඩයි පෙනුනේ අනිත් වෙලාවල හිටියේ අර කය පැද්දීමත් එක්ක. ඉතින් මට ඒක ප්‍රකාශ කරන්න ඕනයි කියලා හිතන තේරුම් සම්.
ඔය එහෙම තේද අර මං කලින් කිව්වා වගේ ආනාපානයම බලන්න ඕනාවක් නැහැ. ඔය මොකක් හරි එකක් දිහා මහත්තයාට ෂුවර් නම් මේ වෙලාවේ මම මේ වෙලාවේ මමත් එක්ක මෙතන ඉන්නවා කියලා මොකක් හරි එක දෙයක් අල්ලගත්තා නම් ඒ දේ දිහා බලන් ඉන්නකොට ඔය හැම දෙයක්ම ආනාපානයම පේන දේවල්මයි ඒකිනුත් පේන්න වෙන්නේ. ඊට වඩා වෙනස් දෙයක් පේන්න හම්බ වෙන්නේ නැහැ. ඒක දිහා බලන් ඉන්න. ඒ වගේම අර මෙහෙම එකලස් වෙන්නත් ඕනේ කියලා මොකක් හරි කැමැත්තක් අර කලින් කිව්වා කි විලිංගනස් එකක් තියුණොත් ඒකත් එක්කත් පොඩි දරතයක් තියෙනවා. එකලස් වෙන්නම ඕනෙත් නැහැ. මේක එක දිගට තියෙන්නම ඕනේ කියලාත් නැහැ. ලැබෙන දේ බාර ගන්න තියෙන්නේ මොකක් හරි. එකලස් වුණොත් හොඳයි. එහෙම නොවුණත් හොඳයි. එහෙම නොවුණොත් ඊළඟ පරියන්කයට මේක අත්දැකීමක් වෙනවා. ඒක නිසා මේ එකලස් වෙන්නම ඕනේ කියලා මොකක් හරි චූටි හරි බලාපොරොත්තුවක් තියුණොත් ඒකිනුත් යම්කිසි චූටි දර්ථයක් Tamanට එන්න පුළුවන්. ඒක නිසා මේ මුකුත්ම නැතුව නිකන් ඔය වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න තමයි හොඳම දේ තියෙන්නේ.
එහෙමයි සමනාස බොහොමත්ම පින්ව වාන්සේ කරපු පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බොහොමත්ම ස්තුතියි ලංගක්ක අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ මේ පර්යංකේ පොඩි අත්දැකීමක් ස්වාමීන් වහන්සේත් එක්ක බෙදා හදා ගන්න හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි මේ තණ්හාව මූලික වෙනවයි කියනවනේ අපේ සංසාර පැවැත්මට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන තණ්හාව නැමැති ගේ හරි බඩුව හරි නැති කර දැම්මයි කියලා. ඔය පර්යංකේදී එක අවස්ථාවක් වෙන ස්වාමීන් වහන්සේ දැන් තේරෙනවා මේ බැඳිලා තියෙනේම මොනවද කියලා. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මොලිකියුල් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙන අර බොන්ඩ්ස් ටික පේනවා වගේ එක වෙලාවක් තියෙනවා මේ මේවට තමයි කියලා. නමුත් ඒක කොයිම වෙලාවකවත් ස්වාමීන් වහන්සේ මේ දිනිතියා ජීවිතයේදී දකින්නේ නමුත් තියෙන බව දන්නවා නමුත් අර එච්චර සූක්ෂම විදිහට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඕක දකිනකොට අර මතක් වුණා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියනවා ස්වාමීන් වහන්ස මට ඒ ඔක්කොම ටික මතක නැහැ. මේ චක්කුන් උදපාදි කියලා අන්තිමට ආලෝකෝ උදපාදි කියලා ඉවරලා. ඒ ටික මට මතකයකට ආවා ස්වාමීන් වහන්ස මේ දකින්න වෙනවා දැන් මේ ආලෝකය කියන්නේ මේකද කියලා. පස්සේ මට දැන් පහුගිය අත්දැකීම් ඔය පරියන්කෙන් නැගිටලා මතක් කරනකොට අර එපා වෙන දේ එපා වීම හිම දැකලා දැකලා ඒකට මනාප හෝ අමනාප හෝ ද්වේෂයක් ඇති කරගන්න නැතු හිටියම ඔය අන්තිමට ආලෝකය තමයි ස්වාමීන් වහන්සේ දකින්නේ. ඉතින් එතනදී අර ඔය බැඳීම් දකින්වයි කියන එක ඔය දැක්ක පේනවයි කියන එතන ඒවද ස්වාමීන් වහන්සේ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරනවයි කියලා කියන්නේ. පොඩ්ඩක් මට පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
මට කියන විදිහට නයිද මමත් ওই தත්වෙට ගිහිල්ලා වන එහෙමනම් කියන්න මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කියනකට ඒක මේකයි කියන්න නම් එක්කෝ ඉතින් මම එතෙන් ගිහිල්ලා මගේ නිකන් ආවාගේ අදහස විදිහට කියනවනම් ඕක හරි නිකන් ඇහෙන් දැක්කා එහෙම නැත්නම් ප්‍රඥාව මොකක් හරි එකක් පිටින් අර මස් ඇසෙන් දැක්කා කියනවට වඩා මනසින් ප්‍රඥාවෙන් දැක්ක කියන වගේ දෙයක් තමයි ඔතෙන් තෙන්න ඕනේ. එතකොට අර මේකට අවබෝධයක් ලැබුවා කියන එකට නිකන් උදාහරණ ටිකක් විදිහට තමයි මේ වගේ පහක් කියන්නේ. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා අර වර්ග 12කට කඩලා කියනවා මේ චතුරාර්ය සත්‍යය. ඒක එහෙම දෙයක් තියෙන බව දැනගත්තා, ඒක කරන්න ඕන බව, හරි එහෙමද ඒක නැති කරන්න ඕන, ඒ විදිහට ඒ දෙයක් කරන්න ඕන බව දැනගත්තා, ඒක කරලා ඉවරයි කියලා දැනගත්තා කියලා හැම 12කට වෙන් කළා කියනවා. ওই 12 දිම අර වගේ චක්කුං උදපාදි එහෙම එහෙම කියලා දේශනා කරනවා. එතෙන්දි කරන්නේ අර මෙහෙම දෙයක් මට අවබෝධ වුණා කියන එක තමයි අර වර්ග පහකට වෙන් කළා නිකන් අර තව ලස්සන කළා කියනවා වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. ඒක අර ඇහැට පෙනුණා කියන එක වගේ නෙවෙයි, නිකන් අර අවබෝධයක්. ඒ අවබෝධය විස්තර කරන්න තමයි අරම ලස්සන වචන ටිකක් දාලා බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන්නේ. ඉතින් ඔහම දේවල් තේරෙන්න පුළුවන්. දැන් මට මෙහෙම භාවනා කරගෙන ඉන්නකොට, ඊළාට හිතේ calm down වෙනකොට මෙහෙම අවබෝධයක් මට මෙහෙම දේවල් තේරනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුණා කියලා දැනුණට ඕකම අවසානය වෙන්න විදියකුත් නැහැ සමහරවිට. දැන් මේ අර කලින් කිව්වා වගේ අපි දැන් හිතන් ඉන්නවා මෙන්න මෙතෙන්ට ආවත් මේ aim එකට ආවත් මෙතන තමයි කෙලවර කියලා හිතන් ඉන්න පුළුවන්. ඒ වුණාට එතෙන්ට කිට්ටුවට යනකොට හිතෙනවා මීටත් එහා තව පොඩි දෙයක් තියෙනවා. ඒ කිට්ටුවට යනකොට aim එකක් නෙවෙයි, ඊටත් අර aim එකක් දන්නෙම නැතුව ඒකත් වෙනස් වෙලා යනවා. ඒ කියන්නේ අර නিত্যව අපිට aim එකක්වත් අපිට නিত্য වල්ලා ගන්න බෑ. ඒ aim එකත් වෙනස් වෙනවා ඉස්සරහට යන්න යන්න. උතෙන්ට ගියාට පස්සේ ඊට වඩා සියොම් දේවල් මතුවෙන්න පුළුවන් තව ඉස්සරහට යද්දී. ඒ හරියට යනකොට තවත් සියොම් දේවල් මතුවෙන්න පුළුවන්. අර ලුණු ගෙඩියක් පොත්ත ගලව යනකොට උඩින්ම තියෙන ගොඩක් රළු පොතු ගලවගෙනකොට ඊට වඩා ඇතුලේ තියෙන ඊට වඩා ටිකක් සියොම් පොත්තක් ඒකත් ගලනකොට ඊටත් ඇතුළේ ඊටත් වඩා සියුම් වෙතිය. අන්න එහෙම ටික ටික දැන් හිතන් හිටියට මේක මෙහෙම ආලෝකයක් දැනුණා, මෙහෙමයි යම්කිසි අවබෝධයක් ආවා කියලා තේරුණාට ඔක හරියටම කියන්න බෑ. ඔක කෙලවරක්ද කොතනකටද ඉන්නේ කියලා ওই දිගටම කරගෙන යනකොට ඕකත් නෙවෙයි සමහරවිට ඊට ඉස්සරහත් සියුම් දේවල් මතුවලා එන්න පුළුවන්.
එමයි ස්වාමීන් වහන්සේ කෙලවරක් දැකපන් කියලා අදහස ඉන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. අර ඒ අර චක්‍ර මංකේ ස්වාමීන් වහන්සේ දකින්නවා. ඉතින් අර එතකොට මට මතක් වුණේ මේ වගේ දේවල් මේකක් දන්නේ නැහැ. ඉතින් දුජනවන්සේ කියලා තියෙන. ඉතින් මේ අර ඒක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ලුණු ගෙඩිය දැන් එකක් ගැලවෙනවනේ, එකක් ගැලවෙනවා. ඉතින් මේක එහෙම අර අවසානයක් කියලා එහෙම දකින්න එහෙම වුණා නම් ඉතින් මෙහෙම ඉන්නෙත් එහෙම ස්වාමීන් වහන්සේ
නෑ හැවනේ. ඉතින් අර දැන් ওই වගේ දෙයක් දකිනකොට අර යම්කිසි හිතේ සතුටකුත් ඇති වෙනවනේ. දැන් මම කරගෙන යන එකෙන් මට යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා කියලා. කියන්නේ මුකුත්ම නැතුව නිකම්ම ඉන්නවට වඩා ওই වගේ දෙයක් තේරෙනකොට යම්කිසි සතුටක් එනවා. ඉතින් ඒ සතුටත් එක්ක තව ඉතින් අර වීරය වැඩි කරගෙන තව මේක මං යන්නේ හරි පාරේ කියන එක තමන්ටම තේරුමක් එනවනේ. කවුරුත් කියන නිසා නෙවෙයි. ඒතකොට තමන්ගේ ඕමනාවෙම වැඩේ කරගෙන යන්න ඕක හොඳ මේ අර හොඳ තමන්ටම හිතට හොඳ ගතියක් එනවා. එතකොට මේක කරගෙන යන්න එක හොඳයි කියලා.
එතකොට ස්වාමීන් සර අර ඔය දැන් කැමති දේවල් ටික මේවට කියලා අර පොඩ්ඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ මේකට මේ කැමැත්ත තියෙනවා කියලා. ඒ කැමැත්ත තියෙන බව දැනගත්තු පමණින්ම එතනදී අර තිබිච්ච බරගතියක් වගේ නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ දේවල් මේ කීපයක් මං අත්දැක්කා.
ඔය ඉතින් ඒ වගේ දේවල් දැකපු ගමන් භාවනාවේ නැගිටපු ගමන් කැමති දේ කාට හරි දෙන්න හරි අතහරින්න බලන්න කොහොමද එතකොට තේරෙයි ඕක ඇත්තටම ඕකද කියලා තේරෙන්නේ. කොච්චර කිව්වත් අපි හිතන් ඉන්න දේවල්ම නෙවෙයි අපි කැමති දේවල් කියන්නේ. ඒක අතහරින්න යනකොටම තමයි තේරෙන්නේ මේක කොච්චර අල්ලන් හිටියද කියලා. අපි හිතන් හිටියම මේකට මම මෙච්චර කැමතියි මේවට මම වටිනාකමක් දෙන්නේ නැහැ එහෙම කියලා හිතන් හිටියට සමහර දේවල් අල්ලන් ඉන්නේ ඉතාම තදෙන්. ඒක අතාරින්න යනකොටම තමයි තේරෙන්නේ මම මේකට මෙච්චර ආසයි කියලා. ඒක නිසා මම දකින්න දේ පරයන්කේ නැගිට්ට ගමන් ඒ දේ දීලා දාන්න බලන්න.
තණ්හාව කියලා කියන්නේ ඒකමද ස්වාමීන් වහන්සේ? ඊට වඩා තර ගැඹුරු විදිහකින් තියෙනවද?
තණ්හාව කියන්නේ ආසාව කියන්නේ તો ඔකටම තමයි. ඒකට අර ওই අල්ලා ගැනීම තව දෙවිදියකින් අල්ලා ගන්න පුළුවන්. අර ආසාවෙන් අල්ලා ගන්නත් පුළුවන්, තරහෙන් අල්ලා ගන්නත් පුළුවන්නේ. දැන් ගොඩක් දෙනෙකුට තරහෙන් අල්ලා ගන්නවා කියන එක තේරෙන්නේ නැහැ. දැන් මම කෙනෙකුට තරහ නම් ඒක අල්ලා ගන්න ඒ තරහෙන් අල්ලා ගැනීමක් තියෙන්නේ. ඒක ඒකත් අර තණ්හාවෙම තව එක පැත්තක් විතරයි. එතකොට අර තණ්හාව කියන්නේම කැමැත්ත මගේ කරගන්නවා තියෙන උමනාව වගේම මගෙන් ඈත් කරගන්න තියෙන උමනාවත් එක විදිහකම තණ්හාවක්ම තමයි.
එහෙමයි සරණවත් බොහොම තින් වහන්සේගේ පැහැදිලි කිරීම.
අපරත් වෙන බවක් නම් පේන්නේ නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ.
හොඳයි.
තවදුරටත් කවුරුවත් ප්‍රශ්න හෝ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියනක නම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩසටහන ප්‍රශ්න උත්තර වාරයේ මෙතනින් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට බොහෝම පින්. මේ ප්‍රශ්න වලට අපිට අවශ්‍ය කරන පිළිතුරු සපයා දුන්නට මම දැන් වැඩසටහනේ අවසාන කොටස කරගෙන යෑමට නදීප්ට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.